දෙදහස් දාසය වසරේ නවවෙනි මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන භාවනා අච්චාරුවක ඉන්න සමාජයේද හරියට තෝරගන්න ලකු නුවණක් තියෙනවා. පොළට ගියාම එකක්වත් නැහැනේ මිල වැඩි. ඒවා ඔක්කොම මුදලාලිලා කෑ ගහන්නේ ලාභයි 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 කියලා. එහෙමනේ මිල වැඩි කියලා කියන්නේ කවුද? ඔක්කොම කියන්නේ ලාභයි. ඉතින් ඒ වගේ තමයි ඉතින් හොයාගන්න බෑ හැමෝම කියන්නේ මේක නිවන් දකින්න දෙන්නේ මේක ගියොත් නිවන් දකින්න පුළුවන් කියලා කියනවා. හැබැයි කියන එක්කෙනා නිවන් දැකලා දෙන්නේ කියලා හෙවුනම දාලා ප්‍රශ්නේ ඉවරයි. එයා කියනවා මම 2060 තමයි රහත් වෙන්නේ කියලා. 2020 සාදන්න හදලා 100ක් බිහි කරනවා කියනවා. ඒ වගේ තර දේශපාලන වරුන්දු වගේ දැන් කට්ටිය අද්දගන්නේ අහු වෙනව කනව යම සමහර ඒ ඔබට ඉතින් මොලේ නැති අය ඒ කිව්වා ඒ දේවල්ට අහු වෙන ස්වභාවය තියෙනවා. ඒ සමිඥානක දෙරිසක් හැටියට උජුපටිපන්න භාවයේ තියෙනවා ඔබලා. ඒක විශේෂයි. කියන්නේ මේ අහගෙන ඉන්නව නෙමෙයි. හොඳ පරීක්ෂාවෙන් කියලා දෙන දේ තේරුම් ගන්න හරි පිළිගන්න හරි සූදානම් වෙලා ඉන්න කෙනෙක් වැඩක් නැහැ. ඒ මොළේ. මම හරිදී හොයාගෙන යනවා. මගේ මනස හරියටම විමුක්තියට පත්වනොත් එහෙම මට පුළුවන්කම තියෙනවා. මේ අභිසංකාර මායාවෙන් ගැලවෙන්න. එහෙමත් නැත්නම් තමන්ගේ අභ්‍යන්තරයේ ඉන්න මායාවෙන් මනසෙන් තමන්ටම ගැලවෙන්න හැකියාව තියෙනවා. ඒ මායාව තමන්ගේ ආත්මය කොටගෙන තමන්ගේ කොටගෙන සිටීම නිසා තමයි මිනිස්සු පච්චවලත් කොටාගන්නේ. මරුවා සමග වාසය කියලා කවුරුත් ජීවත් වෙන්නේ මරුවා සමග තමයි. මරුවා මරු කියලා කියනවා. ඊළඟට ටිකක් හොඳ දේවල් වලටත් කියනවා ඒක හරි මරුයි කියලා. ටිකක් තේරෙන්නේ නැත්තම් කියනවා ඒක මාර වැඩක් නේ කියලා. නේ කොහොම හරි මිනිස්සයා එකෙන් අදහස් වෙනවා මේ මායාවත් එක්ක ජීවත් වෙනවයි කියන එක. ඔබින් අහයි මොනවද ඔබ සොයන්නේ කියලා. දැන් මේ භාවනාවල් වල තියෙන එක එක දේවල් දිහා බලන් ඉන්න කට්ටිය ඉන්නවා. කසීන වදන කට්ටිය බලාගෙන ඉන්න මොකක්ද දෙහන? කසීනේ දිහා. මොනව හරි කසීනේ නේද? ආපෝ කසීනේද තේජෝ කසීනේද වායෝ මොනවා හරි කසීනයක් හදාගෙන ඒ කසීනේ දිහා තමයි බලන්නේ. ඊට පස්සේ ආනාපාන සතිය කියන කෙනා මොන දිහාද බලගෙන ඉන්නේ? හුස්ම දිහා බලන්නේ. දැන් සීවත කිය කරන කට්ටිය කොහොමද දිහාගෙන බලන්නේ? මොන දිහාද බලන්නේ? මලමිනී දිහා බලන්නේ. දෙතිස් කුණපේ භාවනා කරන කෙනා මොන දිහාද බලන්නේ? ඒ කුණප 32 කොටස් කොටස් හරි එහෙම නැත්නම් 32 දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට සීලානුස්සති කරන කෙනා සීලේ දිහා බලාගෙන ඉන්නවා. ත්‍යාගානුස්සති කරන කෙනා ඒ තමන්ගේ දාන පින්කම් ආදී පිළිබඳව මතක් කරමින් වාසය කරමින් කාලය ගත කරනවා. සමහර 40 කර්මස්ථාන වල තියෙනනේ නේ ඔක්කොම තියෙනවා. ඔය කියන වශයෙන් ඒ තම සතිස් කර්ම ස්ථාන වල ඉන්න කට්ටිය ඒ දේවල් දිහා බලාගෙන. ඒවත් භාවනා. ඒ භාවනාව කරනකොට ඒ භාවනාවට අදාළ ගුණයන් තමන්ට ලැබෙනවා. තව එක්කෙනෙකුට උවමනා වෙනවා සත්‍ය කියන එක ගවේෂණය කරන්න. කින් සත්‍ය ගවේෂි කුමද්ද සත්‍ය කියන එක ගවේෂණය කරන්න. සත්‍ය කියන්නේ මොකක්ද? සත්‍ය කියන්නේ ලේද, ඇටද, මස්ද, නහරද, හුස්මද, එහෙම නැත්නම් සිතුවිලිද? අපේ අය අමතුයෙන් පුරුදු වෙලා තියෙනවා මේ සිතුවිලි බල බලා ඉන්නවා, සිතුවිලි අයින් කරනවා, දොරවල් වහගෙන ටෙලිෆෝන් ඕෆ් කරගෙන මං අහලා තියෙනවා කාමර වලට වෙලා හිටියා බලන් ඉන්නවා සද්ද නැතුව කියලා. කාලයක් ගියාම මේ ඉන්දරේ ඒගොල්ලෝගේ මොලේ අපේ බහ නැති ආංගොඩ පැත්තට යනවා. එසේ ඒ වගේ දේවල් කරන්න ඕනේ නැහැ. මොකද හේතුව ඒවා මේ අස්වාභාවිකයි කියලා පේනවනේ ප්‍රගුණ කරන ක්‍රමයෙන්. තියෙන්න ඕන පවතින ලෝකයේ තුල ප්‍රායෝගික සත්‍යයක්. කනේ පුළුන් ගහගෙන ඇස් දෙක පියාගෙන ඇති වෙන සංයමයේ වැඩන්නේ. ඇස් දෙක අරගෙන කන් දෙක අරගෙන ඉදී ඇති වෙන සංයමයයි වැදගත්. ඒකට තමයි සංයමය කියන්නේ. සංවරය කියලා කියන්නේ. එවන තු ඉතින් පුළුන් ගහගත්තාම ඈ දැන් ඔය මේ ගන්න ගන්න පුත්තලගේ තිබුණ ඔය ඉන්ද්‍රිය භාවනා ක්‍රම හේමයි. රූප දැකීමෙන් රූපේ දැක්කාම තමයි වැඩේ වෙන්නේ. ඒ නිසා රූප නොදක හිටියාම හරි කියලා කිව්වා. දේව දෙන සමහර අය ඉන්නවා මුලා කරන අය ඉන්නවා මේ වැඩසටහන් වලට ඇවිල්ලා ඒ වගේ තැන් වලට ගිහිල්ලා මුලා වෙලා ඔළුව කචල් කරගෙන මෙහෙ ඇවිල්ලා ප්‍රශ්න අහනවා. අපි උත්තර දෙන්නේ නැහැ ඒවට. ඒවට යන්න එපා. ගිහිල්ලා ඔළුව සෞතු කරගෙන ඉන්න එපා. දැන් සමහර පිරිසක් හිටියා මේ මග විවේචනය කරමින් ඊට පස්සේ පිරිසක් හැදුනා ඇහිඳගෙන බණ කියන පිරිසක්. ඇහිඳගෙන බණ කියන එක කියන මෙන්න මෙහෙම කියාගෙන කියාගෙන යනවා. කොහොමද කියන්නේ ඒවල? නිතරම අර ධර්මයේ වචන මතක් කරනවා. ඇති වෙන තැනම නැති වෙනවා. නැති වෙච්ච තැනම හට ගන්නවා. ඈ ඒ වගේ දේවල් එක එක වචන කියනවා. මේ සංකාරික, මේවා අසංකාරික, මේවා මේ විප්‍රයුක්ත සංකයුක්ත කියන වචන ටිකක් පාවිච්චි කරනවා. පාවිච්චි කරනකොට අපි අය හිතනවා ෂා මේ දෙන්නේ බණනේ. මේ බලන ගොඩ අර මිනිස්සයා උගුරකට පාගපාර පට්ටවල් බොරු කියන්නේ ආතප් පහතක් නැති වචන ටිකක් කියෝගෙන කියෝගෙන යනවා. මම අහලා බලනකොට සමහර උන්නාන්දලගේ බණත් අහනවා, ගීයන්ගේ බණත් අහලා බලනවා මොනවද කියලා. මේ බලනකොට මේ මිනිස්සයා ඔහේ පටපට ගාලා අර මේ ඉස්ස වඩේ විකුරුණා වගේ කියාගෙන යනවා. අවබෝධයක් තියෙන කෙනකින් අහුවට කමන්නේ. අවබෝධයක් නැති මිනිස්සු මේව පටලවල මිනිස්සු මුලා කරන එක ගැන තමයි හරිම සංවේගය. ඒවට අහුවෙනවා. මොකද හේතුව? වැඩියෙන් කෑ ගහලා විකුලන්නේ පේමන්ට් එකේ. නිකන් රෝල් බෝඩ් ඉමිටේෂන් බඩු. හොඳ රත්තරන් වටින ඒවා තියෙනවා. ඒවා පේමන්ට් එකේ නෑ. වැඩි කෑ ගහන්න ඒවා හරි මිල අධිකයි. හොඳ ෂෝරූම් එක බොහොම නිහඬව තියෙනවා විලක් ගහලා. පාක ගැහලා විකුණන්නේ වැඩි කෑ ගහන්නේ. තේරුණා නේද? ඒක තමයි මිල අධික එක. මිල අධිකයි. තේරුම් ගන්න අමාරුයි. අදා ගන්න අමාරුයි. සරලවම තේරෙන තරම නෙමෙයි ඔබ යන්න ඕන. අමාරුවෙන්ම තේරුම් ගන්න තියෙන තරමට යන්න ඕන. ඔය ගොඩාක් ප්‍රශ්න වලින් මිදෙන්න අඩුම තරම මෙන්න මේක තේරුම් ගන්න. නිවන තියෙන්නේ වචන වලින් එහා කියලා තේරුම් ගන්නකෝ. ඒක මෙතනින් හරියට ඉගෙන ගත්තා නම් ඒගොල්ලෝ අර මොට්ට මෝල් වචන වලට කවදාවත් අහුවෙන්නේ නැහැ. එනං ඒ මොට මොට වචන වලට අහුවෙන්නේ නැහැ බුද්ධලෝ කියන එක එක අමුතු අමුතු ආකාරයට වචන ටිකක් කරකවල ගහන ඒවට අහුවෙන්නේ නැහැ. ඔක් කිව්වට අහන්නේ කිව්වට ඇහෙන්නේ නැහැ. ඉතින් අන්දලා දැම්මාම නේ 2020 රහතන් වහන්සේලා 100ක් බිහි කරනවා අපි කියලා කිව්ව ගමන් අහුවෙන්නේ නැද්ද වැඩේ? කනවලන්න. මිනිහගෙන් අහුවාම රහත් වෙන්නේ කොච්චර කොයි කාලෙද කියලා මම 2060 දී රහත් වෙනවා. එකේ අපස්සේ රහත් වෙන්නේ අරගොල්ලෝ ඉස්සල රහත් කළා. ඒ වගේ දේවල්. ඊළඟට සෝවාන් මාර්ගඵලයේ පිරිහෙන අය. සකුදාගාමි මාර්ගඵලයේ පිරිහෙනවය. බුදුහාමුදුරුත් නිරෝධ සමාපත්තිය හිටියේ නැත්නම් අපාය යනවා කියලා වගේ වචන කිව්වත් ඒ තැන්වලටම යන මොඩියෝ ඉන්නවා. ඉති වැඩ නැහැ මෙහෙම. බුදුහාමුදුරන්ටත් ඒක වෙනවනේ. අපිට කොහොම වෙයිද? එහෙමනම් ඒක නිවන් මඟ නෙමෙයි. වෙන එකක් අජරාමර නැහැ. ඒව නිත්‍ය මංගල නැහැ. එතන මේ මඟ වැරදි කියලා හොඳටම පේනවා. ඒ තැන් වලට ගිහිල්ලා ඔලුව පටලවගෙන මගෙන් ඇවිල්ලා ඔය ප්‍රශ්න අහන්නේ තමයි මම ඔටික උත්තර ටික දුන්නේ. මේ වේදනාව ඔක්කොම ගෙනියනවා. ගෙනිල්ලා ඒ කුජුල මේව අහනවා. අහලා මේ විදියට මාකෘතියක් හදලා කියනවා. අපේ මිනිස්සු කියනවා ගිහිල්ලා ආනන්ද හාමුදුරුව කියන එකම තමයි එතන කියන්නේ. ඇයි මේ වචන ටිකම ගලපලා කියන්නේ? ඔය ඇති වෙන තැනම නැති වෙනවයි කියලා කියනවා. මන් දන්නේ කොහෙද ඔය ඇති වෙන තැනම නැති වෙන්නේ කියලා. මොනවද තියෙන්නේ ඇති වෙන තැනම නැති වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා පරමාණුවලු. මං අහන්නේ ඔය මිනිස්සු පරමාණුව දැක්කද කියලා. පරමාණුව ගැන කතා කරන්නේ පරමාණුව දැකලාද? ඈ අටිවේ ගැන බෙන්නනෝ ලොකුවට පුවක් ගෙඩියක් විතර. පරමාණු පිළිබඳව විශයක් ඇතුවද? අනිත් එක මේ පරමාණු ගැන කතා කිරීමම බුදුදහමේ නැහැ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා මම කවදාද කියවම නම් බුදුහාමුදුරුනේ අණු පිළිබඳවයි කතා කරන්නේ කියලා. අණු ඒ කියන්නේ පරමාණු ගැන කතා කරලා. පිස්සු නැත්තම් හොඳයි. තා පොඩ්ඩක් පිස්සු හැදෙනවා. ඉතින් ඒ වගේ විකෘති භාවයක් නැති කරලා මිනිසු මුලා කරාම ඔළුව සෞතු කළාට පස්සේ ආයි හදන්න බෑ. තේරුණා නේද? ඒ වගේ විකෘති කරලා ඔළුව නරක් කරාට පස්සේ හදන්න බෑ. මෙතන ඉන්න මිනිසක් ඒ වගේ විකෘතියකට ගිහිල්ලා අහුවෙලා ඇවිල්ලා ඊළඟට ඔළුව කචල් වෙලා මෙහි ආයි ප්‍රශ්න නැහැ. ඔසර් ඇත්තටම මේ එහෙ ගියාම වැරදුනාම ආයි මෙහෙ එන්න කිව්වනේ මම නම් කියන්නේ මෙහෙ එන්න එපා කියලා. හේතුව මට ඒක හදන්න බෑ. ඒ අවුල් ගන්න පස්සේ පිළිවෙලකට ඒක ඒ විදිහට යන්න ඕන. හරි. දැන් සංසුනුව අපි තේරුම් ගමු අපේ සිත. මේකේ කොටස් දෙකක් ඉන්නවා. එකක් තමයි අවබෝධය ගොඩනගා ගත්ත පිරිස, අනෙත් එක තමයි අවබෝධය ගොඩනගා ගන්න පිරිස. අවබෝධය ගොඩනගා ගත්ත කෙනාට පුළුවන් ධර්මය වඩන්න, ධර්මය පුරුදු කරන්න. ඒ ධර්මය පුරුදු කරන වේදිය, වඩන වේදිය එක වෙනම කියලා දෙන්න ඕන. ඒක ප්‍රසිද්ධියේ කිව්වොත් එහෙම අර ධර්මය අවබෝධ කරගත්තේ නැති උදවිය ඒක කරන්න යන වෙනම විදියකට. ඒ නිසා ඒ කොටස අවබෝධ වෙච්ච කෙනෙකුටම කියනව ඇරෙන්න ඒ ටික ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මොකද ඒ දේ කරන්නත් බෑ ඊට මෙහා කෙනෙකුට. නැත්තම් අපි ආයේ ධර්මයේ දැනට වඩනවා කියලා හිත දිහා බලාගෙන ඉන්න වැඩපිළිවෙලක් කරනවලු, සිතුවිලි අයින් කර කර ඉන්න වැඩපිළිවෙලක් කරනවලු, ඒ මානසික රෝගයක් හදාගන්න මුල. එලාසිරෙන් කියනවා කරන්න එපා කියලා. කලොත් අනිවාර්යෙන් අස්වාභාවික කෙනෙක් බවට පරිවර්තනය වෙනවාමයි. හැබැයි පොඩ්ඩක් රසවත් සිතුවිලි නැතුව ඉන්න එක, නමුත් සිතුවිලි නැතුව ඉන්න එක දහමක් නෙමෙයි. ඉබේ නැති වෙන එක වෙනම එකක්, නැති කරන එක වෙනම එකක්. තේරෙනානේ? පැහැදිලි. හොඳයි. අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව තව ටිකක් අවධානය යොමු කරලා බලන්න ඕනේ. බොහොම ලස්සනට සඳහන් වෙලා තියෙන නිසා මම මේ කොටස මේ විදිහට මේක දේශනා කරන්න කැමැති වුණා. අපි මේ ආධ්‍යාත්මික ප්‍රස්ස සියල්ලම උපදින්නේ මෙන්න මේ හේතුව නිසා. කුමක්ද හේතුව? හිතනවා රූපය මමයි. ඊට පස්සේ මට රූපයක් ඇතයි කියලා සිතනවා. රූපය ආත්මයයි කියලා සිතනවා. ආත්මය රූපයයි කියලා හිතනවා. එනික ඔක්කොම ක්‍රියාත්මක වෙන ආකාරය තමන් ළඟින් ඕන. රූපය මමයි. මට රූපය ඇත. රූපය ආත්මයයි. ආත්මය රූපයයි කියලා හිතනවා. රූප කියන ස්වરૂපය ඉන්ද්‍රියන් පහටම වැඩ කරනවා. රූප කියන ස්වરૂපය හැට විතරක් නෙමෙයි පහටම වැඩ කරනවා. එතකොට කෙනෙක් අහනවා කනට කොහොමද රූප පේන්නේ? අපිට ඇහෙන්නේ ඇහෙනවයි කියන එක ඇත්තෙම ක්‍රියාත්මක වෙන්නේ කනට රූප පේන නිසා තමයි. ඒ ශබ්දය තුල තියෙන ස්වરૂපයට කතා කරන්නේ මොකද්ද කතා කරන්නේ? රූප කියන ගුණය. එතකොට නාසයට රූප පේනවාද? නාසයට රූප පේනවා. නාසයට රූප පේන නිසා තමයි අපි ගඳ සුවඳ කියන එක හඳුනගන්නේ. එතකොට යම්කිසි ප්‍රේමයකට යම්කිසි රටාවකට ස්වરૂපයකට අපි මතක් කරනවා රූප කියන සොකා. මේ එක ඉන්ද්‍රියක ඕනම ඉන්ද්‍රියක පංච උපාදානස්කන්ධයම ක්‍රියාත්මක. ඕනම ඉන්ද්‍රියක පංච උපාදානස්කන්ධයම ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව බෑ. ධර්ම අවබෝධය වෙච්ච කෙනාටත් මේක ක්‍රියාත්මක වෙනවා. එයා හැබැයි මම මගේ ආත්මය වශයෙන් දකින්න නැති තැනින් අයින් වෙලා ඉවරයි. අනිත් කෙනාට ක්‍රියාත්මක වෙනවා. ඒක එයා මාත් දන්නේ නැහැ. එයා හිතනවා රූපය මමයි, මට රූපයක් ඇත, රූපය ආත්මයයි, ආත්මය රූපයයි කියලා හිතන ස්වરૂපේ තියෙනවා. දැන් තමාතුලින් මේක තේරුම් ගන්න. ඇති වෙන තැනම නැති වෙන ඒවා නැහැ. මෙහි ඒවා නැහැ. මෙහි ඇති වෙන හේබුත් නැහැ, නැති වෙන හේබුත් නැහැ. තැන් තැන් වල තමයි තියෙන්නේ ඇති වෙන තැනම නැති වෙනවා. සම්පටිචාය මේ කියලා වචන ටිකක් කරකවලා දැම්මම දෙනවා මෙන්න බණ කියලා. මෙහෙ ඇති වෙනේවත් නැහැ, නැති වෙනේවත් නැහැ. ඇති වෙනේව නැති වෙනේව තියෙනවා නම් ඒවා සත්පුජ්‍යල දෘෂ්ටි වලින් දකින්න ඒවා. ඒ ඊළඟට මේක අහගන්න මේකත් ඊළඟට මේ විදිහටම කියනවා. ඇයි ඉතින් ඉන්ටර්නෙට් එකෙන් අහලා කියන්නේ? කියපු ගමන් ඒවත් ඊළඟට බණ රටා බාපපත් වෙලා ගිහිල්ලා මුලා කරන කෙනෙකුට හොඳ මුලාවකට මිනිස්සු දාන්නත් හැකියාව තියෙන කට්ටිය ඉන්නවා. ඒ නිසා අවබෝධයකින් තොරව ධර්මයේ දේශනා කිරීමෙන් යමෙක් ඒක මහා බරපතල සිද්ධියක්. විශේෂයෙන් සද්ධර්මයයි කියලා ධර්මය අවබෝධ කරගන්න නැතුව කිව්වොත් පිට බාහිර ධර්මයක් කිව්වට කමන්නේ. ඒකවල ඒක බාහිර දෙයක් නේ, ගැටලුවක් නෑ. ඊළඟට වේදනාව මමයි. මට වේදනාවක් ඇතයි. වේදනාව තුළ ආත්මය ඇතයි. ආත්මය වේදනාවයි කියලා හිතනවා. ඒ ගොඩාක්සයි කියන්නේ මගේ හිත. සිත මම. කවුරු කියන්නේ මේක අනුන්ගේ හිතක් කියලා? ඍදුමක් ආවත් මොකද්ද කියන්නේ? මට රිදුණා. මගේ රිදීම, මගේ වේදනා, මගේ සතුට, මගේ ප්‍රසාදය. නිකන් නෙමෙයි කියන්නේ පුජ්‍යල මානෙ. දැන් ආර්ය ශ්‍රාවකයාට මාර්ගඵල ලැබූ උත්තමයාට වේදනාවක් නැද්ද? වේදනාවක් තියෙනවා. හරි දේ හරි කියලා තේරෙනවා, වැරදි දේ වැරදි කියලා තේරෙනවා. ඒ ස්වરૂපයක් තියෙනවා, ඒ ස්වરૂපයේ තේරෙනවා. මොකද ගන්න ඇත්තේ? වේදනාව මමයි කියලා ගන්නෑ. මට වේදනාව ඇතයි කියලා ගන්නෙ නෑ. වේදනාව ආත්මයයි කියලා ගන්නෙ නෑ. ආත්මයයි ආත්මය වේදනාවයි කියලා ගන්නෙ. ඔන්න වෙනස. එකම දෙයක් දිහා දෙදෙනෙක් බලන ආකාරය. දැන් මේක සරල මට්ටමින් කෙනෙක් හිතාගෙන නොයෙකුත් ක්‍රමවේදයක් හදාගෙන මේ මම ඉඳන් දැක්ක ගමන් කියනවා මොනවද කියන්නේ? ඕ රූපේ මම නෙමෙයි, මට රූපයක් නැත, රූපේ ආත්මය නෙවෙයි, ආත්මය තුළ රූපයක් රූපේ නැත කියලා මෙහෙම කියවන්න පටන් ගන්නවා. එතකොට මේක දහමද? ඒක දහම නෙමෙයි. දැන් මොනව හරි දැක්කාම අනිත්‍ය 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 කියලා කියවන්න පටන් ගන්නවා. එතකොට ඒක දහමද? ඒක රහතන් වහන්සේ කියන්නේ ඒක දහම නෙමෙයි. කාන්දා රූපයක් දැක්කාම මෙයාගේ හිතට කෙලස් පහළ වෙනවා. කෙලස් පහළ වෙනකොටම අත්තිමස්මි කායේ කෙලසා ලෝමා නකා දන්තා සතුමන් සං කියලා කියනවා. ඒකට දහමද? ඒක දහම නෙමෙයි. එහෙමත් නැත්නම් කාන්දාවක් දැක්කම ඉතිවිසෝ භගවාරාම සම්මා සම්බුද්ධ සම්බන්ධව කියලා කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තුන්වෙනි කාරණේ හැටියට සංඥාව මමයි. මට සංඥාවක් ඇත. සංඥාවෙහි ආත්මය ඇත. ආත්මය සංඥාවයි කියලා දැන ස්වභාවයක් තියෙනවා. මේ තමයි කෘතඥ භාවයේ කියලා කියන්නේ. කෙටියෙන් නොක කියන්නේ මගේ හිත කියලා. මේ ප්‍රභේදනය කළා එකිනෙකට වෙන් කළා කතා කරන්නේ අපි. සංඥාව මම. මට සංඥාවක් තියෙනවා. සංඥාවේ ආත්මයක් තියෙනවා. ආත්මෙහි ආත්මයේ සංඥාවයි කියලා ගන්නවා. ඒ තාමත් ධර්මයේ නෙමෙයි මේ කතා කරන්නේ. තාම ධර්මයේ කියන්නේ. ධර්මයේ හරි ගැඹුරු ධර්මයේ හරි කතා කරනකොට හරි ගැඹුරු නිසා කාටවත් තේරෙන්නේ නැහැ. තේරුම් නැති වුණාම ආනන්ද හැඳුනගම තේරෙන්නේ නැහැ කියලා මුඛාක් හරි තියෙන මේ අටමගල බණකට අහු වෙනවා. ඒ වචන ගොඩක් නිකම් ප්‍රකාශ කරන තැන් වලට අහු වෙනවා. අහුවෙලා කියන හරි ෂෝක්නේ ඒක තේරෙනවා. නියමයි අපිට බලාගෙන ඉන්න තියෙන්නේ, අපිට සිතුවිලි ගණන් කරගෙන ඉන්න තියෙන්නේ කියලා. තාමත් දහම කියෙවුන්නේ නැහැ. මුලින්ම තේරුම් ගන්න ආනන්ද හැඳුනගේ දහම වචනවල නැත කියලා. වචනවලින් කියන බොරු සම්ප්‍රදායක්වත් වචනවලට නිරුක්තියක් ලබා දීමක්වත් නෙවෙයි ආනන්ද හැඳුනගේ ධර්මය. නිවන බුදුහාමුදුරන්ගේ ධර්මය. දැන් අපේ හරීම වැඩක්නේ වෙලා තියෙන මේ අලුත් අරු නිරුක්ති ලබා දෙනවා. එහෙම නැත්නම් රැඩිකල් අදහසක් ප්‍රකාශ කරන, එහෙමත් නැත්නම් ටිකක් අමුතු විදිහේ ප්‍රකාශ කරන ඒවාට ඇබ්බැහි වෙන ගුණයක් තියෙනවා ලංකාවේ. ලංකාවේ ඉන්නේ බුදුහාමුදුරුවෝ ඉතියෝපියාවේ බුදු නැහැ කියලා කිව්වොත් ඒකත් පිළිගන්න මිනිස්සුනේ. මේක මෙහෙමයි මෙහෙමයි කිව්වොත් ඒක පිළිගන්න මිනිස්සුනේ. මහ පුදුම පුදුම රටක්. මිනිස්සු මොලේ පාවිච්චි කරලා නැහැ, පාවිච්චි කරන්නේ. ප්‍රත්‍යක්ෂ ලෝකය හොයාගෙන යන විශ්වාසවල යන අය, විශ්වාස පදනම් කරගෙන යන අය, වචන විශ්වාස කරන අය වැඩක් නැහැ. නේ වචන අතරමට වචන 1000ක් ඇහුණත් මම මගේ හිතේ තියාගත්ත ධර්මයේ ප්‍රගුණ කරන කාලේ මට ප්‍රත්‍යක්ෂ වූ දේ විතරයි. ඒ නිසා මම පැය දෙකක බණක් ඇහුවොත් මම එක වචනේ අරන් තියෙනවා. එක කාරණේ අරන් තියෙනවා. ඒ කාරණේ මට තරුවක් වගේ දිදුලනෝ පේනවා. අන්න ඒ විදිහටයි ධර්මය ප්‍රගුණ කරගත්තේ. අර පිස්සගේ පලාමල්ල වගේ නෙමෙයි. තාම පැහැදිලිව එකයි තේරුම් ගන්න. ඒ කාරණය. ඊළඟට අපි සංඛාරය මමය. මට සංඛාරය ඇතේ. සංඛාරෙහි ආත්මය ඇතේ. ආත්මය සංඛාරයයි කියලා හිතන ස්වභාවයක් තියෙන, දැනන ස්වභාවයක් තියෙන. ඒකත් කෙටිම අපි කියන්නේ මොනවද? මගේ ආත්මය, මගේ ජීවිතය. ඊට පස්සේ මම පහළට ආවා, මම විපතටපත් වුණා, මම දුකටපත් වුණා, මම දුප්පත් වුණා, මම පෝසත් වුණා, මම කීර්තිය ලැබුවා, මම අපකීර්තිය ලැබුවා. ආදී වශයෙන් ඔක්කොම තියෙන්නේ මොනවද? මම. එක නින්දා ප්‍රශංසා ලබන්නට කෙනෙක් නැතේ කියන තැනින් ඔබට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මම, ඊට පස්සේ වේදනා. ඊළඟට හිතන විඥාණය මමය. මට විඥානයක් ඇතේ. විඥානයේ ආත්මය ඇතේ. ආත්මයේ විඥානය ඇතේ. ආත්මය කියන්නේ විඥානය. මේ ටික තමයි ඔබට ආත්ම වශයෙන් ලැබෙන්නේ, දෘෂ්ටි වශයෙන් ලැබෙන්නේ. මේ ටික වෙන ටිකක් නැහැ. මේ තමයි පංච උපාදාන කන්දේ. දැන් පංච උපාදාන ස්කන්ධේ මේ විදිහට ප්‍රයත්නක වෙනවා නම් දැන් අපි මුලදීම පැහැදිලි කරා මේකේ අනිත් පැත්තට ආපු ගමන් තමයි, නිරෝධ පැත්තට ආපු ගමන් තමයි ආර්ය ශ්‍රාවකයාගේ භූමිය තියෙන්නේ, ආර්ය භූමිය තියෙන්නේ. මේක නම් පංච උපාදාන ස්කන්ධේ, මේකේ අනිත් පැත්ත තමයි ආර්ය භූමිය. දකුණට යන්නේ මාතරණ, අනිත් පැත්තට යන්නේ තව දිහාකට නෙමෙයි. එතකොට අනුසෝතගාමී ප්‍රතිපදාව සහ පරිසෝතගාම ප්‍රතිපදාව පහළට ගලාගෙන යෑමේ කියන එක අඳුනගත්තා. එහෙනම් ඒකේ අනිත් පැත්ත තමයි ආයලට ගමන් කිරීම කියන එක බුදුහාමුදුරු තේරුම් ගත්ත පාත්‍රේ. පාත්‍රේ අදිෂ්ඨානය මත ගියා කියපු ගමන් ඒකේ තියෙන දාර්ශනික ගුණේ නැති වෙනවා. ඒක සාහිත්‍යකරුවා එකතු කරපු දෙයක්. මම බුදු වෙනවා නම් මේක යන්න ඕනේ කියලා හිතන්න ඇති කියලා යට ඉඳලා එහෙම ලියවන්න ඇති. ඒක ඇත්ත වෙන්නේ නැති මට හිතෙන විදිහට එහෙම ගියේ නැහැ. අර ඇපල් ගහපල්ලේ වාඩිලා හිටිය මනුස්සයර ඇපල් ගෙඩියක් වටුනාම ගුරුත්වාකර්ෂණ බලය ගැන හිතුණයි කියනවා වගේම මේකත් ඉහළට පා වෙනකොට සිතුවා හරි මම කරන්න ඕන සමස්තයට එරෙහිව විරුද්ධව. සමස්තයට එරෙහිව විරුද්ධව. ඒ මේ ආර්යවතේ කතා කරන එරෙහිව විරුද්ධෝ කියන කතාවේ තියෙන අර දෝෂ මූලික මොහ මූලික සංකල්පයන් නෙමෙයි තියෙන්නේ. සමස්ත මනසේ ගලා යාමට ප්‍රතිවිරුද්ධ මනස තුල ප්‍රතිවිරෝධයක් නෙමෙයි සමස්ත මනසේට ප්‍රතිවිරෝධයක්. සමස්ත මනසට ප්‍රතිවිරෝධයක්. මනස තුල ප්‍රතිවිරෝධයක් නෙමෙයි සමස්ත මනසට ප්‍රතිවිරෝධයක්. ඒ කියන්නේ ප්‍රතිවිරෝධය කියන එක නැහැ එතන. ප්‍රතිවිරෝධය තුල තියෙන්නේ, ප්‍රතිවිරෝධය තියෙන්නේ මනස තුල. සංස්කරණයේ තියෙන්නේ මනස තුල. වැඩිම තියෙන්නේ මනස තුල. ඒකාග්‍රතාවයේ තියෙන්නේ මනස තුල. බලාගෙන ඉන්නේවා තියෙන්නේ මනස තුල. ගණන් කරනේවා තියෙන්නේ මනස තුල. වැඩෙනේව තියෙන මනස තුල, කැඩෙනේව තියෙන මනස තුල. දියුණු කරන්න, වෙනස් කරන්න, ඔය කැටගරි කරන්න මොකක්වත්ම නැහැ ආර්ය භූමියේ, ආර්ය මාර්ගයේ. ඒව කරනවා නම් තාම ඒගොල්ලෝ පුතජ්ජනයි කියන එක තමයි ඔප්පු වෙන්නේ. ආර්ය ධර්මයේ තේරුම් ගත්තේ නැහැ කියන එක. ස්වභාවය තුලට පත් උනාට පස්සේ ස්වභාවයට පත් වෙච්ච කෙනාට කරන්න දෙයක් නැහැ. doing less. ඔය ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියන ගැටිය ලස්සන කියන්නේ. ඔය ටොලේ මහත්තයා මේ නිකම් මේ කබ්බු නෙමෙයිනේ ඒගොල්ලෝ. බොහොම ශ්‍රේෂ්ඨ මිනිස්සු, බොහොම දර්ශනයක් ඇති මිනිස්සු. හරියට ඒගොල්ලෝ ඒක තේරුම් අරගෙන කියනවා. කබ්බු කියලා කියනවනේ ඔය හැබැයි මේ ඇඳගත්තාට කියන වචනයි. ඒ ඒ කබ්බගේ බණ නෙමෙයි. ඊටාම ලේසි doing less. ඒක තේරුම් ගන්න බැරි කියලා කියන්නේ කොහේ හරි දැනක කාමරයකට ගිහින් වෙලා හිත දිහා බලන් ඉන්නෝ කරේ මේ කරනවා නේ කියන්නේ කබ්බේ. තේරෙන්නේ නැහැ. හරියට තේරුම් ගන්න නැහැ බලන්න හිතක් තියනවාද තේරුම් ගන්න? බලන්න හිතක් නැහැ. හිත දිහා බලන් ඉන්න නැහැ. මට නම් කිව්වොත් හිත දිහා බලන් ඉන්න කියලා මං කියන්නේ බලන් ඉන්න හිතක් නැහැ කියලා. ඔය කොටස තේරුම් කරන්න බෑ. අර ඇහින් දාස් බණ කියන කට්ටිය. ඒක තේරුම් කරන්න බෑ. එනේ අර මොකක් හරි හරෝ හරෝ කඩලවන වචන ටිකකටම තමයි යන්නේ. තේරුණා? කෙනෙක් අවබෝධ කරගෙන කියනවා නම් අනේ සාදු. හරියට කියනවා නම් අනේ සාදු. ඒකයි වෙන්න ඕන. ඒක තමයි සන්තෝෂය. නමුත් අනවබෝධයේ අවබෝධ කරගත්තේ ඇයයි කියන ආකාරයට මිනිසුන් මුලා කරන සංඝයා වහන්සේලා වේවා, ගිහි පුද්ගලයෝ වේවා, ඔවුන් ත්‍රස්තවාදීන්ට වඩා භයානක දෙයක් ඔවුන් කරන්නේ. මොකද ඔවුන් මහා පාපයක් පුරව ගන්න. අවිද්‍යාවට තතු 1000ක් තියෙනවා. විද්‍යාවට තතු 2යි. සත්‍යවාදී පුජ්‍යලයා සපත්තු දෙකේ ලේස් බඳිනකොට අසත්‍යවාදී පුජ්‍යලයා ගමන ගිහිල්ලත් ඇවිල්ලා ලේස් ලිහනවලු. තේරෙනා නේද? ඒ කියන්නේ බොහොම මුකරිකමක්, බොහොම උපාය මාර්ගිකකමක්, බොහොම තහවුරු වෙන ආකාරයේ වචන පද්ධතියක් අපූර්ව විදියට දිනනවා අසත්‍යවාදී පුජ්‍යලයට. ඒකත් එක්ක අපිට ඇත්තෙන්ම හැප්පෙන්න බෑ. අපේ සමාජයේ වචන ටිකක් කිව්වේ තිබුණා මේ මොඩියෝ 1000ක්, පඬිතුයෝ 1000කට බෑ එක මොඩේක් එක කතා කරන්න කියලා. මොකද මොඩේ හරි උපායශීලී. ඒකයි මම කියන්නේ විජේවීරට කරන්න පුළුවන් වෙච්ච දේ, ප්‍රභාකරන්ට කරන්න පුළුවන් වෙච්ච දේ. ඒ කියන්නේ තමන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න මිනිස්සෙක් නිර්මාණය කරගන්න පුළුවන්. තමා වෙනුවෙන් පඩි නැතුව වැඩ කරන්න මේ කෙනෙක් හදාගන්න පුළුවන්. මේගොල්ලන්ට ටක් දාලා අසුරු සැනේ. මං අහන්න මට පුළුවන්ද? මං ජීවිත කාලෙම බණ කිව්වා. එහෙම කෙනෙක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොත්තමල්ලිකත් අම්බල දෙන්න කෙනෙක් නැහැ. හදා ගන්න බෑ ඒ හේතුව. ඒකෙන් කියන්නේ අවිද්‍යාවද කටු 1000යි. විද්‍යාවද කටු 2යි. හැබැයි ඉතින් අවිද්‍යාවට අහු වෙන්නේ මෝඩ ජනගහනය. විද්‍යාව යට හරියන්නේ නැහැ. විද්‍යාව තේරෙන්නේ නැහැ. විද්‍යාව විශ්ේ වෙන්නේ නැහැ. විද්‍යාවට ඉන්නේ ටික පිරිසයි. ඒ ඥානවන්ත පිරිස. ඒගොල්ලෝ ඒක හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා. එයාට හිත දිහා බලන්න දෙන්න. එයා නිරෝධයක් අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිරෝධය දිහා බලාගෙන ඉන්නේ. හිත දිහා බලන් ඉන්නේ ආර්ය ශ්‍රාවකේ. හිතේ මොනවද? හිත දිහා බලන් ගියොත් එයා බලන්නේ රූප දිහා, වේදනා දිහා, සංඥා දිහා, සංකාර දිහා, විඥාන දිහා. විඥානයේ තුලින්ම, සංඛාරයේ තුලින්ම, සංඥාව තුලින්ම, වේදනාව තුලින්ම, රූපයේ තුලින්ම. ඊට පස්සේ මේ කියන ඔක්කොම හිත දිහා බලාගෙන ඉදි ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? පංච උපාදාන ස්කන්ධේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්තේ. එයා රූපමය ගණන් කරන්නේ, රූපමය අයින් කරන්නේ, රූප පරමාර්ථයක්මයි දෙන්නේ. මනස තුලමයි ජීවත් වෙන්නේ, මනස තුලමයි කොන් වෙන්නේ, මනස තුලමයි නිහඬ වෙන්නේ, මනස තුලමයි ප්‍රකට කරන්නේ, ප්‍රගුණ වෙන්නේ, තමන් රැඳෙන්නේ. කොයි වෙලාවක හරි ගිහින් අතර වෙන්නේ විඥානේ කොට ගිහිල්ලා. මම ඔය කියන්නේ විඥානේ කොට යවවා ගන්නවා කියන්නේ. මේක නිදහස් චින්තනයෙන් තේරුම් ගන්න තියෙන ධම තේරුම් ගන්න නැති වුණාම පොට යන තැන් වලට ගිහිල්ලා පොට යවාගෙන මෙහෙ එනවා. ඊට පස්සේ මේ බුදුහාමුදුරු තපාය යනවාද නිරෝධ සමාපත්තිය හිටියේ නැත්තම් කියන මොකෙන් අහනවා. සෝහන් මාර්ගඵල අනිත්‍යයි නේද? සෝහන් මාර්ගඵලෙ කොහොමද අනිත්‍ය වෙන්නේ? ඒක නියතෝ සම්බෝධි පරායනෝ, නියත වශයෙන්ම සම්බෝධියටපත් වෙන මේ ධර්මයක් හැටියට බුදුහාමුදුරු විවරණයක් දීලා තියෙනවා. ඒ නිසා ඒ එවැනි වචනයකින් දෙකකින් පවා අර මෝඩ බණ කියන උදවිය හඳුනාගෙන ඒව බැහැර කරන්නට, ඒව දුරු කරන්නට පුරුදු වෙන්න කියලා කියන ඒගොල්ලන්ට මේ කරුණාවෙන් කියන්නේ. තරහින්වත් ප්‍රතික්ෂේපයෙන්වත් වෙන තැන් වලට බණ අහන්න යන්න එපයි කියන එක නෙමෙයි. අය කාන්තෙන් යන්න හරි තැන් වලට, නිවැරදි තැන් වලට, ඒත් මුලා කරන තැන් වලට ගිහිල්ලා නාස්ති වෙන්න එපා. මුලා කරන තැන් වලින් ඔබේ මනස නාස්ති කරොත් එහෙම එදිනෙදා ක්‍රියාවලිය, රැකියාව, මතක ශක්තිය, නොයෙකුත් දේවල් අහිමි වෙනවා. අහිමි වෙලා පාරනිකන් පාත්‍ර කරේ දාගෙන සිවුරු එහෙමෙන් කරේ දාගෙන සිවුරු හොදන් නැතුව සපත්තු නැතුව පාර යන විසුණුහන්සේ කෙනෙක් දකින්න පුළුවන්. බැලූ බැල්මට අපිට පේන්නේ හරි සිල්වත් කියලා. ළඟට ගිහිල්ලා බැලුවාම තේරෙන්නේ මිනිහාගේ මොලේ පොට ගිහිල්ලා කියලා. ඕනනම් එහෙම තට්ටි ඉන්නෝ හම්බෙලා යන්න බලන්න පොඩ්ඩක් කතා කරමු. එක්ක බෑගෙගේ හඳුන් ගුරු බිස්නස් එකක් කරනවා. එයා හන්ට පාතරේ පොඩි බින්ද පාත එයා ගිහිල්ලා ගියක් හරි එකතු කරගෙන මොකක් හරි බිල් පොතක් ගහගෙන මොකක් හරි වැඩක්. නමුත් බැලූ බැලමට පේන්නේ බලන්න ආනන්ද හාමුදුරුව වගේ දර අල්පේජ් හාමුදුරු කෙනෙක්. ළඟට ගිහින් බලවද පොට ගිහිල්ලා කියලා තේරෙන්නේ. ඒ නිසා විශිෂ්ට ඥානයෙන් බලන්න අපි මේව අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන දේවල් නිසා ඔය පුළුල් බුද්ධියකින් බලන්න ජීවිතේ දිහා අවබෝධයකින් බලන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනා වන්නේ මේ ලෝකය තුල, ලෝකය තුල නিত্য වූද, සත්‍ය වූද, ආත්මය වූද දුහුවිල්ලක් තරම් දෙයක්වත් නැත කියන එක. එහෙම එළඹ ගන්නට පුළුවන් අරමුණක් වශයෙන් ගන්නට පුළුවන් දෙයක්, ක්‍රියාවේ යොදවන්නට දරා ගන්නට දෙයක් දුහුවිල්ලක් තරම් දෙයක් නැත. එහෙම දෙයක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ ඒ දුහුවිල්ලේ ඇලෙන්නට කියලා මතක් කරනවලු. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? සමස්ත ලෝකයම ඔබ වෙනුයි. ඔබට අයිති නැහැ. දුහුවිල්ලක්වත් ඔබට අයිති නැහැ. එතනින් සිත අවදි වේ යුතුයි. දුහුවිල්ලක්වත් ඔබට අයිති නැහැ. එතකොට දුහුවිල්ලක් ගැන තියෙන සිතුවිල්ලක්වත් ඔබට අයිති නැහැ. දුහුවිල්ලක්වත් ඔබට අයිති නැත්නම් ස්ත්‍රිය ඔබට අයිතිද? පුරුෂයා ඔබට අයිතිද? ජාතිය ඔබට අයිතිද? දේශපාලනය ඔබට අයිතිද? ධනය ඔබට අයිතිද? දුවාදරුව ඔබට අයිතිද? මේ වචන ඔබට අයිතිද? බණ ඔබට අයිතිද? ආගම් ඔබට අයිතිද? දුහුවිල්ලක්වත් අයිති කරගත් නැති තැනින් අවදි වෙන කෙනා තමයි කියන්නේ පංච උපාදානස්කන්ධේ නිදහස් වූ කෙනා කියලා. දුහුවිල්ලක්වත් තමන්ට එතන ඇතිලා නැති වෙනවා, ඇති වෙනව නැති වෙනව කිව්ව ඒව නෑ. ඇති වෙන දැනම නැති වෙන ඕක තමයි ලොකුම බණේ දැන් තියෙන ප්‍රසිද්ධ බණ. ඈ ඇති වෙච්ච දැනම නැති වෙන. ආයි කියනවා එහෙම එතන දෙයක් නැහැ කියලා තායි කියනවා. එහෙම නැහැ. මේක ඇති වෙන දෙයක්වත් නැහැ, නැති වෙන දෙයක්වත් නැහැ. මොකද පරමාණුවත් මෙතන නැති නිසා පරමාණුවනේ ලෝකේ තියෙන විද්‍යාවේ කෙළවල ඒකේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඔය කරගෙනවලු. ඉතින් ඒක නෙමෙයි පරමාණුවෙන් එහා. පරමාණු සංඥාවක් නේ. ඒක පංච උපාදාන ස්කන්ධේ දැක්මක්. භෞතික විද්‍යාවක් නේ. මේ ලෝකෝත්තර විද්‍යාව. බුදුරජාණන් වහන්සේ භෞතික විද්‍යාව නෙමෙයි දේශනා කරන්නේ, ලෝකෝත්තර විද්‍යාව. දහම දකින්නේ ස්ත්‍රී ඥානයෙන් පුරුෂ ඥානයෙන් නොවේ. එහෙම නැත්නම් වෙන පුජ්‍යල ඥානයකින් නෙමෙයි. දහම දකින්නේ ස්ත්‍රී ඥානයකින් පුරුෂ ඥානයකින් පුජ්‍යල ඥානයකින් නෙමෙයි. එතකොට ඔබ මොහොතක් විමර්ශනය කරලා බලන්න ඕන. කුමන ඥානයකින්ද නේ? එයා දකින්නේ විශිෂ්ට ඥානය. විශිෂ්ට ඥානය දකින්න. විශිෂ්ට ඥානය කියන්නේ මොකද්ද? පැත්තකට වෙලා ප්‍රගුණ කරන්න දෙන හිත දියා බලාගෙන. ඒකට විශිෂ්ට ඥානයද කියන්නේ? ඒක විශිෂ්ට ඥානය නෙමෙයි, ඒක තමයි මේ මම දන්නේ මොකක්ද ඒකට කියන්න ඕන කියලා. තාම ලදුරු පාතල ඥානයක් එක. කෙනෙකුට කියනවා අපිරිසුදු දෙයක් දිහා බලාගෙන ඉන්න කියලා කියනවා ඒකෙන් ගැලවීම සඳහා. ඒක බලාගෙන ඉඳලා ඒකෙන් අපිරිසුදුයි අපිරිසුදුයි කියලාම කල්පනා කරලා ගැලවෙන්න කියනවා. ඒකෙන් ගැලවීමක් සිද්ධ වෙන්නේ ඒ අපිරිසුදුතාවය තුළම ਉਹ තව තවත් ගිලෙනවා. ඒ පිළිකුල තුළම ගිලෙනවා. එහෙම නැත්නම් මනසේ තියෙන විෂිප්ත භාවයත් එක්ක ගිලෙනවා. එහෙමත් නැත්නම් මනසේ තියෙන අර ඒකාග්‍රතාවයකට තියෙන මනසේ තියෙන ආස්වාදනීය තත්වයකට තියෙන දැඩි කැමැත්තෙන් ආසත්ත භාවයකින් ගිලෙනවා. මනස කොහොම හරි වට කරලා අනික් දේවල් වලින් ඈත් කරලා ඈත් කරලා මානසික විවේකයක් හදාගන්නවා. ඇස් තියාගෙන කම්මේ කුළුම් ගාගෙන කෑම කන්නේ නැතුව කතා කරන්නේ නැතුව සමාජයට යන්නේ නැතුව කොහොම හරි හදාගන්නවා මානසික විවේකයක්. එහෙම හදාගත්ත කෙනාට ආයි සමාජයට මුසු වෙලා වචන 10ක් කතා කරන්න බෑ. මනසේ දැඩි පීඩාකාරී තත්ත්වයක් නැති වෙනවා. ඊට පස්සේ කියනවා බෑනේ සමාජයට දාපු ගමන්ම සංස්කාර රැස් වෙනවා. මං ආයි ගිහිල්ලා මේක අස් කර ගන්න ඕන හොදන්න ඕන කියලා කියනවා. කොයාට කියලා කැලියට ගිහින් හොදන්න වෙනවා. එහෙම නැත්නම් ගාම්බරයකට වෙලා ආයි හොදන්න වෙනවා. හෙයි මම හොදන්න දෙයක් තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකනේ අපිරිසුදු වෙන්නේ. දහම තේරුම් ගත්ත කෙනාගේ කිලුටු වෙන්න දෙයක් නැහැ. නහම තේරුම් ගත්ත කෙනාගේ කිලුට වෙන දෙයක් නැහැ. අල්ලගෙන දෙයක් නැහැ. මාළි හොරකම් කරගනින් දන්නේ නැහැ කියලා බය හිතෙද්දී මාළයක් තියෙන කෙනෙකුට නේද? වාහනේ හොරු ගෙනියයි කියලා බය වෙන්නේ වාහනයක් තියෙන කෙනෙක්. වාහනයක් නැති කෙනෙකුට එහෙම බය එනවද? එන්නේ නැහැ. සල්ලි බස් එක හොරු ගනින් දන්නේ නැහැ කියලා නිරන්තරයෙන්ම අල්ලල්ලා මෙහෙම යන්නේ බස් එක යද්දී පර්ස් එකක් තියෙන කෙනා. පර්ස් එකක් නැතුව ගියපු දවසට එවැනි විචිකිච්ඡාවක්, එවැනි සැකයක්, එවැනි අපේක්ෂාවක් යාට තියෙනවද? නැහැ. බෝලක්ස් බෝල කරන්නේ සම්පත නැිනව. බෝල දෙකක් නැහැ. ඒ වුණා හිත බිඳෙයි, හිත සංවර කරගන්න ඕන, හිත නැති වෙයි, හිත ප්‍රගුණ කරගන්න ඕන, හිත ආරක්ෂා කරගන්න ඕන කියලා මේ කියන්නේ කවුද? තවස් එක තියෙන කට්ටිය. එයා දැන් සක්කාය දිට්ඨිය දුර වෙලා නෑ, ධර්ම අවබෝධය කරගෙන නෑ. හිත රකින්න හිතක් තියෙන, රකින්න බස් එකක් තියෙන, රකින්න මාළයක් තියෙන, රකින්න කාර් එකක් තියෙන, පිටින් කාර් රකින්න. ඒකට කමන්න ඒවා නීති අනුකූල දේවල්. මේ ඇතුලේ උදාහරණයක් ලබා දුන්නේ එයාට රකින්න දෙයක් නෑ. ඒ හතින දෙයක් නෑ. මේ ශේෂ විරාග නිරෝධයෙන් ධර්මයේ දැක්කා. එයාට ඥාතියෙක් නෑ, දරුවෙක් නෑ. දැන් බුදුහාමුදුරන්ට ළමයි හිටියද? කවුරු හරි ගියා යෝ හිටියා හරිද? ඒ තරළු කුමාරේ. බුදුහාමුදුරන්ට ළමයි හිටියේ නෑ. හැමදෙස්සෙම කිව්වේ මට ළමයි නෑ කියලා. අර ගවය හොයාගෙන ආපු අර බ්‍රාහ්මණයට කිව්වේ මට ගවයෝ නෑ, ඒ නිසා මං හරි සන්තෝෂෙන් ඉන්නවා. මට බිරිඳක් නෑ, ඒ නිසා මං හරි සන්තෝෂෙන් ඉන්නවා. ඔය බිරිඳ ඉන්න මහත්තුරු ඉන්නවා නේද? පුදුම විදියට දැවෙමින් ඉන්නේ. ඇයි? මේක වෙන මොකෙක් එක්ක පැලෑයි කියලා. බයෙන් ඉන්නේ, හරි බයෙන් ඉන්නේ. නෝන නැල වෙනවා මහත්තයවරුන්. ඒක ඇයි? මං දවසක් කියලා මේ භාවනාවට එන්න කියලා ඒ මාත්‍ය හෝල් කරලා කිව්වා මොකටද දතේ නෝරට භාවනා දෙන්න කිව්වේ කියලා. මම කොයිදින් දෙන්නට මෙන්න කිව්වේ කියලා. එයා භාවනා කරන්න ගියා මේ වැඩ කරන්න කවුද? ගියවලද? හම්දුරුනම් භාවනා කරලා අපේ ගෙදර වැඩ කරන්න කවුද? ඉතින් බන්නේ මම භාවනා දෙන්න කියන්නේ කාටවත්. වැඩි පැත්තම දින වාක්‍ය භාවනා කරන්න එනකොට සමහර නෝනලා කැමති නෑ. සමහර නෝනලා භාවනා කරන්න එනකොට මාතෘ කැමති නෑ. සමහර අම්මල දාත්තල භාවනා කරන්න එනකොට දරුවෝ කැමති නෑ. එහෙම වුණොත් වැඩ කරමු ගන්න. ඉතින් හරි බයෙන් ඉන්නේ. තමන්ගේ රාමු නැති වෙන්නේ කියලා. ඉතින් මට ගවය නැති නිසා, ගවය නැහැ, බිරිඳක් නැති නිසා ඒ වේදනාවක් නැහැ, මට දරුවෝ නැති නිසා ඒ වේදනාවක් නැහැ, මට ධනයක් නැති නිසා මට ඒ වේදනාවකුත් නැහැ කියලා. මා ඒක නිසා සන්තෝෂයෙන් ඉන්නවා කියුවා. ඔබට වඩා උදා සන්තෝෂයෙන් ඉන්නවා කියුවා. මට මමෙක් නැති නිසා මම සන්තෝෂයෙන් ඉන්නවා. ඔබ දුකින් ඉන්නේ. ඔබට කෙනෙක් ඉන්නවා. කවුද? අර ජාතික හැඳුනුම්පතේ දෙන නමෙන් ID අංකේ එහෙම තියෙන ඔක්කොම තියෙන. කෙනෙක් ඉන්නවා. එනිසා දැන් ලොකුම ප්‍රශ්නේ කොහොමද මේ කෙනා දුරු කරගන්නේ කියලා. ආන්න ඒකට තමයි පටිසෝත ගාමී ප්‍රතිපදාව. කෙනෙක් අවබෝධ කරගන්න, අවබෝධ කරගන්න කියලා දෙන්න පුළුවන් නම් කවුරු හරි කෙනෙකුට අපි ආශිර්වාද කරනවා අනවබෝධයේ බොරු කියන්නේ නැතුව. වචන 10ක් කතා කරනකොට මම කියන්නම් මෙයා අවබෝධයෙන් කියන්නේ, මෙයා අවබෝධයෙන් තොරවයි කියන්නේ කියලා කියනවා. දහමට අවබෝධ වෙච්ච කෙනෙක් අඳුරගන්න ප්‍රමේය ඒකයි. වචන 10ක් කියන්න ඕන කියපු ගමන් මම කොච්චර බණ කිව්වත් ඒක මේ නිකන් රටාවට අරගෙන කිව්වට හරියන්නේ එයාගේ ප්‍රශ්නෙම්ම බොක්කෙම්ම එනවා ඒ දේ විදිහට. ඒක තමයි ස්වરૂපය. බුදුහාමුදුරන්ගේ වචනේ උදරයෙන් පිට වෙන වචන කියනවා තිබුණේ. ඒකයි සමාජයේ කොළුවට උත් කතා කරන්න අපි බොක්කෙන්මයි වන් කියන්නේ කියලා කියන්නේ ඒකයි. ඒකට හේතුව බඩේ ඉඳලා එන වචනය සත්‍යවාදී. විවෘත වචනයක් කියන එකකින් අදහස් වෙන්නේ. එක එක තැන් වලින් කතා කරන එක එක්කන. පපුවෙන්, උගුරෙන්, නාහෙන්, තොල් වලින් ඒ වගේ තැන් වලින් කතා කරන පිරිස් වචන තියෙන පිරිස් ඉන්නවා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ කොහොමද ඒක එන්නේ කියලා. ඒ විශේෂ සිවර ඥානයකින් බැලුවොත් තමයි ඒක තේරෙන්නේ. මගෙන් ආයේ ආමුදුරුත් බොක්කෙන්ද කතා කරන්නේ කියලා. ඇත්තම බොක්කෙන් තමයි කතා කරන්නේ. අයි මොකවත් නැහැ. වාඩි වෙනකොට මොකුත් ඇත්තෙත් නැහැ, නැගිටල යනකොට මොකුත් ඇත්තෙත් නැහැ. හරි තමයි නැගිටල යන්නේ පන් කිව්වේ දෙයක් නැහැ කියලා. ඒක එහෙම කිව්වහම අපේ ගැත්තේ වෙනවා. කොහොම ඉතින් ඒ හැමදෙර අපිට කරන්න දෙයක් දෙන්නේ නැහැ නේ කියලා කරලා දුරල යනවා. කරන්න දේවල් තියෙනවා. මට ඕන තරම් දේවල් දෙන්න පුළුවන්. මට සිතුවිලි අයින් කරන්න කියන දෙන්න පුළුවන්. ශූන්‍ය භාවනාවල් පුරුදු කරන්න පුළුවන්. ඔය දස තීවතකයන් බලන්න පුරුදු කරන්න පුළුවන්. මේ වගේම දෙතිස් ගුණපේ බලන්න පුරුදු කරන්න පුළුවන්. ත්‍යාගානුස්සති කරන්න පුළුවන්. සීලානුස්සති කරන්න පුළුවන්. දේවානුස්සති කරවන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන් බැරි ඕන භාවනාව මට කරවන්න පුළුවන්. මන් දන්නවා. ඇයි දෙන්නේ නැත්තේ? හෙමින් හෙමින් හරි රළු බොරුළු පාරේ හරි ඔබ නිවැරදි තැනට නිවැරදි මාර්ගයේ එක් කරගෙන යන්න ඕන නිසා වැරදි මාවතක එක් කරගෙන ගිහිල්ලා පටලවන්න පුළුවන් කමක් නැහැ. එනිසා හරි මාර්ගයේ යන්න ඒ තමයි විදර්ශනා භාවනා මාර්ගය. මොකද්ද විදර්ශනා කරන්නේ? සත්‍ය කොහෙද තියෙන්නේ, නිවන කොහෙද තියෙන්නේ කියලා. සත්‍ය කොහෙද තියෙන්නේ, නිවන කොහෙද තියෙන්නේ කියලා විදර්ශනා කරනවා. කෙනාද? නෑ, කෙනා දිහාට හැරිලා. කෙනා දිහාට හැරුණාම කෙනා කො? ඔන්න ප්‍රශ්නේ. දැන් කෙනෙක් ඉන්නවනේ. කෙනා කෙනා දිහාට හැරුණාම කෙනා කෝ? මේ කෙනෙක් කියලා තියෙන්නේ අඳගත්තු චිත්‍රයක්නේ. මේ චිත්‍ර කරුවෙකුට පුළුවන් නිකාම දේම මේ සුදු පාන පොලයක් අරගෙන නිකාම සුදු පාට මේ වගේ පොලයක් අරගෙන දැන් මේ පොලේ දිහා බලුවම මොකුත් ඇති වෙනවද ඔබට? මොකුත් ඇති වෙන්නේ නැහැ. නමුත් මේකේ ලස්සන චිත්‍රයක් මොකක් හරි එකක් ඇති කරොත් එහෙම ඔබට බය හිතෙන, දැක්කාම බය හිතෙන ෆ්‍රෑ එහෙම දැක්කොත් එහෙම නිින්ද යන්නේ නැති චිත්‍රයක් මේකේ අඳින්න බැරිද? පුළුවන්. දැඩි තරහක්, ද්වේෂයක් ඇති වෙන දේක් බයක් ඇනින්න පුළුවන්. දැඩි රාගයක් ඇති වෙන දෙයක් ඇති මේක අඳින්න පුළුවන්. ඊට පස්සේ මේ ඇලෙන්නේ මේ මේකෙන් ඇති වෙන ඒ නිකම්ම තිබෙන සුදු පාට පොලේ ඇඳපු චිත්‍රය නිසා ඔබ තුල මොන වගේ කම්පනයක් හට ගන්නවද? එහෙනම් මම කියන ස්වરૂපය තුල තියෙන මොකක්ද? බයෙන් හිටියත්, බියෙන් හිටියත්, තණ්හාවෙන් හිටියත්, ගැවීමෙන් හිටියත් කියන්නේ මොකක්ද? තමන්ගේ ඉමේජ් එකක් තියෙන්නේ. මොනවද? රූපය මමයි. මට රූපයක් තියෙනවා. ඒ රූපේ එළඹගෙන ඉන්නවා. රූපය ආත්මයයි. ඊට පස්සේ ආත්මය තුල ඔව් ආත්මය කියන්නේ රූපයයි කියලා මෙන්න මෙහෙම ඒක වෙලාගෙන ඉන්නවා. දැන් ඊට පස්සේ අපි හඳුන මොකද්ද කරන්න ඕන? කෙටියෙන්ම කියන්න පොරණ එක තමයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ක්‍රියාව තමයි මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ. කම්ම නිරෝධාය සමාධි. ඒ කියන්නේ දුකලා හඳුනා අපි කන්නු යන්න බැරිද, වැඩේ කරන්න බැරිද, රාජකාරී කරන්න බැරිද? තාම හොඳින් අපි කියලා දෙනවා සම්මුතිය පැත්තට. මේක දර්ශනය. සම්මුතිය පරමාර්ථයට ගේන්නත් බෑ, පරමාර්ථය සම්මුතියට ගෙනියන්නත් බෑ. මේක දර්ශනය. දර්ශන ඥානය, මේක ආධ්‍යාත්මය. මේක ආධ්‍යාත්මික ක්‍රියාවලිය, ආධ්‍යාත්මික ස්වභාවය. ආධ්‍යාත්මික ක්‍රියාවලියක් නෑ. ක්‍රියාවලී භාවනාවකින් නිවන් දකින්න බෑ. එහෙමනම් ඉතින් අපි වෙනද වැඩ ටික කරගෙන ඉන්නවා. වෙනද වැඩ ටිකක් අයින් කරන්න, දැන් තියෙන වැඩ ටිකක් අයින් කරන්න, අලුතෙන් කරන්න ඕනේ කියන වැඩ ටිකක් අයින් කරන්න. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ. සරලයි. අඟුලිමාල ඕකෙන් තේරුම් ගත්තනේ. දැන් මං කියන්න බොරු නම් ඔක අඟුලිමාලකින් අහලා බලන්න. එයා ගෑ හරි කතා. මොකද? 70 දෙන්න බුදුහාමුදුරු කිව්වා. ඔබ නතර වෙන්න මම නතර වෙලා ඉන්නේ කිව්වා. එහෙම හරියන්නේ නැහැනේ අපිට තේරෙන්නේ. අපිට මොකක් හරි භාවනා සංඥාවක් දෙන්න කොහොමද? එන ඉතින් ඔය නාහිමුළු තියාගන්න. එහෙම නැත්නම් මලගුණ දිහා බලාගෙන ඉන්න මේකේ කේස් තියනවා ලොන් තියනවා කියලා ගණන් කර කර ඉන්න. එහෙම නැත්නම් අලුත්ම පාට් එක තමයි හිත දිහා බලන් ඉන්න සිටු විඩ අයින් කර කර නිකන් කෝල් කර කර එහෙම බලාගෙන ඉන්නවා. ටෙලිෆෝන් ආන්සර් කරන්න බෑ. දොරවල් වහගෙන මුකුත් බෑ. කන්දකේ ගුළුම් කැලි දෙකක් ගහගන්නවා. බලන්න නැතුව ඉන්න රූප දිහා බලපු ගමන් පටිච්ච සමුප්පාදේ වැඩ ගන්නවනේ. ඈ පංච උපාදානස්කන්ධය වැඩ කරන රූපේ දැක්ක තමයි. ඔන්න ඔහොම කියන්නේ ඉන්දියෙන්නේ. හරි බුදුම දේවල් එයා. ඒ වගේ ඉවරයි. එන ඉතින් අන්දිය තමයි හොඳටම ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන අය. පංච උපාදානස්කන්ධෙ නිදහස් අය. ඒ මොන බන නැහැ. ඒ මොන කතා නැහැ. මේ ලෝකෝත්තර ධර්මයේ විඳින දෙයක් නෙමෙයි. මේ විශිෂ්ට ඥානය ඇති වෙනකොට විශිෂ්ට ඥානයෙන් දකින්න දෙයක්. මොකද මතක තියාගන්න ඔබ විශිෂ්ට ඥානයේ පොඩ්ඩක් අය අඳුනගත්තේ නැත්නම් විශිෂ්ට ඥානයේ දින ආදී ශ්‍රාවකයට විශිෂ්ට ඥානයට සමීප වෙන්න ඕන දවසින් දවස විශිෂ්ට ඥානයෙන් දකින්න කියන එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය ඥානයෙන් නෙමෙයි කියන එක. මොකද සාමාන්‍ය ඥානය ඉන්ද්‍රිය ඥානයෙන් සාමාන්‍යයෙන් තියෙන්නේ. සාමාන්‍ය ඥානයෙන් දකින්නේ සාමාන්‍ය ඥාන කියන්නේ ස්ත්‍රී ඥානෙ පුරුෂ ඥානෙ තියෙනවා. වෙන දකින්නේ නැහැ මිනිස්සු. ප්‍රගුණ කරන්න දහමක් නැහැ. වඩන්න දහමක් නැහැ. බිඳින්න දහමක් නැහැ. බලන්න දහමක් නැහැ. දැන් මේ පහුගිය දවසේ ආවා කීප දෙනෙක් කතා කරන්න. ඉතින් අර ගෙදර වැඩ කරන ළමයාත් එක්කන් ආවා. අර ආපු මැඩම්ලා දෙන්නටම දේරුන්නේ නැහැ. අර ගෙදර කන්නෝය ඔයා ඉන්න අර රහින්සක ළමයා ධර්මයේ දැක්කා. පොඩි ප්‍රශ්න දෙක තුනක් තිබුණා. හේසරේකට උත්තර දුන්නා. අවසානයේ ධර්මයෙන් කොට නැගී ඇවිල්ලා කිව්වා හාමුදුරුවනේ දැන් දහමක් නැහැ කිව්වා. ඒ කියන්නේ එනකොට යා ඔරුවත් තේරිංගට අතෑරියා. සාමාන්‍ය ධර්මයේ තේරුම් ගත්තාම දහමකුත් නැහැනේ. අර දෙන්නට මූණේ මූණට බලන වැඩ කරගෙන ආදියා මම ඔයගොල්ලෝ බලන ඔරුවත් මොනවද කියන්නේ. මන්දරයගේ අර ආව මොන මහතුරු දෙන්න අයින් කරලා මම අර වැඩ කරන ළමයට බල කියන්න පටන් ගත්තා. මොකද එයාලඟ තමයි මේ ධර්ම අවබෝධය කිරීමේ කුසල ශක්තිය තියෙනවා කියලා තිබුණේ. මේ දෙන්න ළඟ තියෙන මාන උද්දච අවිද්‍යා ටික. ඈ? තමරලට අර ළමයට හිරියන් කර කර ලොකු ලොකු කම්පේන දෙන්න පාට් දාද වැඩ කරන ඒ කර කර ඈ? අර ළමයා දෙයි බුද්දේ. එන්නේ මේ සංසාර දුකෙන් මම මිදෙන්නේ කවද්ද? අල්ලගත්තන ගේකුත් නැහැ, ළමේකුත් නැහැ, රකින්න දේවලුකුත් නැහැ, මොකක්වත් නැහැ. මට තියෙන එකම දේ තමයි මිදෙන්න කියලා. හැබැයි ඥානවන්තයි කොහොම හරි අනිත් අය තේරුම් අරගෙන ඒ අය පස්සෙන් ගිහිල්ලා කොහොම හරි බණ අහගෙන බණ අහගෙන ගොඩ නැගිලා ඩිංගක් නුවණ නැගිලා තිබුණා. තිබිච්ච නැති තේරුම් ගත්ත නිසා තේරුම් ගත්තා. දහමකුත් නැහැ. ඒ මනස අවදි වෙන්නේ සරල තැනකින්. ඒක මහත්මයන් ධර්ම අවබෝධය කරගෙන ඉතාලම සරලව මේ සාකච්ඡා කරද්දී මම අහුවාම මලමිනියට මලගයක් තියෙනවද කියලා. ඔච්චරයි අහන්නේ. හොඳ කියන්නේ බලන්න. මොළේ ඉක්මවා යන්නේ ඥානෙ ඉක්මවා යන්නේ ඥානෙ උපරිමයට භාවිතා කිරීමෙන්. හැබැයි ක්‍රියාවට අහුවෙලා භාවිතා කිරීමෙන්නුත් නෙමෙයි, ක්‍රියාවෙන් තොරව භාවිතාවේ සිද්ධ වීමෙන්. ක්‍රියාවෙන් තොරව භාවිතා වෙනවද කියලා අහුවොත් නැහැ. ඒක තමයි භාවිතාව. ඒක තමයි විශිෂ්ට ඥානෙන් තේරුම් ගත යුතු කාරණය. ඒ ක්‍රමයට තේරුම් අරගෙන තමයි ධර්ම අවබෝධය වෙන්නේ. මලගේට මල ගෙදර මලමිනියට මලගයක් තියෙනවා. එහෙනම් මොකටද කට්ටිය ඔච්චර සරසන්නේ? මැරිච්ච කෙනාට පේන්නේ. ගොඩාක් දෙනෙකුට මේ හිතේ වේදනාව මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක මේ වමනය කරගන්න බැරි, එහෙම නැත්නම් වස්ති කරගන්න බැරි ගම තමයි තියෙන්නේ. එළියට දාගන්න බැරි කම තියෙනවා. කෙලස් එක්ක වමනය කරන්න ඕනේ. දැන් අපි හිතමු බඩේ මොකක් හරි අදීරණයක් හැදුනොත් එයා මොකද කරන්නේ? එක්ක උඩින් යවන්න ඕනේ, එහෙම නැත්නම් පැත්තෙන් යවන්න ඕනේ. දෙකෙන් එහෙම යවන්න යවන්න එක ඉවර කරන්න. නැත්නම් බඩේ තියෙනකම් ඒක ප්‍රශ්නේ. දැන් ඔබේ හිතේ ප්‍රශ්නේ තියෙනවා මොකද? ඒකත් එක්ක වමනය කරන්න වෙනවා. එයා නැත්නම් වස්ති කරන්න වෙනවා. මම දන්නේ වස්ති කරනවද? බඩ සූද කරනවා. ළඟ වචන ඔය කියන පොඩක් වැරදිලා. දැන් පහුගිය දවස්වල කියන මේ සාක්ෂණතාවය තියෙන පිළිපේනේ නෙමෙයි පින් ලාන්තේ කියන. ඒ වගේ අර පොඩි පොඩි වචන තියෙනවා මෙහෙන් මෙහි යන අඩුවේ පින් ලාන්තේ තියෙන්නේ. හොඳ අධ්‍යාපනික ළමා අධ්‍යාපනික රටාවක් කියලා. ඉතින් ඕම හරි මේ සුද්ද වෙනවා. ඊට පස්සේ අහන කොහොමද කරගන්නේ? මේ සද්ධර්මයේ කියවෙන ගැඹුරු ධර්මය ඔබ හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් විමර්ශනය කරන්න. ඒක අර හිත දිහා බලන් ඉන්න වැඩක්වත් ගණන් කරන වැඩක්වත් නෙමෙයි. හොඳින් මේ ස්වરૂපයට ඔබ පැමිණෙනකොට කේනා බුද්ධිල හැටියට නෙමෙයි තෙන්න පැමිණෙන්නේ. හැමදෙස්සෙම මේක කෙනෙක් වෙයි කෙනෙක් වෙයි කියලා බය වෙවි ඉන්නෙත් නෑ යා. යුද්ධයට ගිය මිනිස්සේ වෙඩි වැඩි කියලා පස්සට යන්නේ නෑනේ. ඒ මිනිස්සයා ඉස්සරහට යනවා. මරණයට බය අය නිවන් දකින්න උත්සාහ කරන්න එපා. තේරුණා? මරණයට බය නිවන් දකින්න උත්සාහ කරන්න එපා. ඇයි මම එහෙම කියන්නේ? මැරෙන්න බය කෙනෙකුට නිවන් දකින්න බෑ. මරණයට බය වුණයි කියලා නොමැරී ඉන්න පුළුවන්ද? බෑ. නිකම් බය විතරයි. එහෙනම් මොකද කරන්නේ? මම බුදුහාමුදුරු වෙනුවෙන් මැරෙනවා, ධර්මයේ වෙනුවෙන් මැරෙනවා කියලා හිතලා මැරෙන්න සූදානම් වෙනවා. කොබලන් බුදුහාමුදුරු වෙනුවෙන් මැරෙන්න පුළුවන් අය බුදුහාමුදුරුවෝ වෙනුවෙන් නෙමෙයි, අඳුම තරම තමන්ගේ ස්වාමියා වෙනුවෙන් හරි එහෙම මැරෙන්න පුළුවන් කෙනෙක් නෑනේ. දවසක් ඇවිල්ලා මහත්තයෙක් ඇවිල්ලා ඇහුවා වැන්ද හොඳට අතර ගාති දාලා. මම ඒක මොකද කියලා, බොහොම අමාරුයි වැන්ද මිනිහා, බොහොම මහතයි. හඳුනන්නේ වකුගඩුවක් එහෙම ගන්න නැද්ද කියලා. මිනිහා කිව්වේ මම මේ වැන්දේදී තරම් කියලා තියෙනවා කියලා. මම ඇයි කියලා නෑ, අපේ නෝනට පොඩ්ඩක් අප්සෙට් වගුඩුවෙන් එකක් එකයි මේ හාමුදුරු කෙනෙක්ගේ එකක් හොයනවා. හාමුදුරුවෝ දෙනවනේ මොඩියෝනේ කියලා. මම ගොයිද මහත්තයෙක් එකක් දෙන්න පුළුවන් ඔච්චර ඉතින් ආබෙද දැන් බෑනේ අපි වැඩ කරනවනේ, වැඩ කරනවා මේ දුන්නා වැඩ කරගන්න අමාරුයි කියලා. මිනිහගේ එක දෙන්නේ නෑ, මිනිහ වෙන එකක් හොයනවා කාගෙන් නැති නේද. හරි පුතාලා ඉන්නේ. මං දුව මගේ එකක් නෙවෙයි, මං දෙකම හරි දෙනවා. හැබැයි මට වැඩි ශ්‍රේෂ්ඨ දෙයක් කරන කෙනෙක් වෙන්න ඕන මේ සමාජයේට, ලෝකෙට. නැතුව මේ කාලා දීලා මේ ටෙලිනාටි බලාගෙන ඉඳලා වයසට ගිහිල්ලා මැරලා යන උන් දගෙනුට දෙන්න ඕනද මේ අපේ තියෙන අවයවය? පහු සිද්ධ වෙනවා. හිතෙන්නේ නැද? පහු සිද්ධ වෙනවා. මට වැඩි සේවයක් කරන, උත්තර දිශේන සේවයක් කරන උත්තමෙක් කියනවනේ එක නෙවෙයි මං දෙකම දෙනවා. දෙකම නෙවෙයි ඔක්කොම දෙනවා. හැබැයි මට වැඩි දෙයක් කරන්න ඕනේ. මට වැඩි දර්ශනයක් තියෙන්න ඕන. මට වැඩි ලෝට මෙහෙයක් කරන කෙනෙක් වෙන්න ඕන. හැබැයි නෑ. එසු එදා ඉඳලම තේරුම් අරගෙන දහම දියුණු කරගන්නවා නම් තව කමක් නෑ. එසා කරුණාවේ මෝඩ කරුණාව අයින් වෙනවා දර්ශනයත් එක්ක. මෛත්‍රී මෝඩ මෛත්‍රී අයින් වෙනවා ධහමත් එක්ක. වියුත් කලයුත් මානව ධහමක් පදනම් කරගෙන දකින්න පුළුවන් දර්ශන ඥානයක් එක්ක. ඒක බුද්ධියක් එක්ක නෙමෙයි, කවුරු හරි දෙයක් ඔළුවට ආරූඪ කරපු දෙයක් එක්ක නෙමෙයි දකින්න ස්වාධීන නිදහස. ලෝභයෙන් තොරව, දේශයෙන් තොරව, මෝහයෙන් තොරව දකිනවා. ධහම අවබෝධ කරගත්තට පස්සේ එයාගේ ධහම කියන්නේ ප්‍රගුණ නොකිරීම. ඒක තමයි ධහම. එයා කෙල පැමිණියා කියන්නේ දෙන්න. ප්‍රගුණ නොකිරීමයි එයාගේ ප්‍රගුණ කිරීම. නොවැඩීමයි යාගේ වැඩීම. විමර්ශනය නොකිරීමයි යාගේ විමර්ශනය. නොවිඳීමයි යාගේ වින්දනය. සංඥා නැති බවයි ඔහුගේ සංඥාව. කාටද මේ අත්දැකීම තියෙන්නේ? මේ මර පොඩ්ඩක් අහන්න ගිහිලා අර කබ්බුන්ගේ භාවනාවල් අහලා ඔය හිත දිහා බලාගෙන ගණන් කරන අයට මේ කොටස තේරෙනවද? මං අහන්නේ මේ කොටස තේරෙනවද? ඒක හරියට තේරුම් ගන්න, හරියට යථාබෝධය කරගන්න, හරියට වටහා ගන්න. එයාට ධනාත්මක සංඥාවක් නැහැ, විනාත්මක සංඥාවක් නැහැ. එයා රාගය වඩන්න ඕනත් නැහැ, ද්වේෂය වඩන්න ඕනත් නැහැ. යා නිරෝධයේ මුල් කරගෙන වාසය කරනවා. නිරෝධය කියන්නේ පුජ්‍යලයා තුල පවතින දෙයක්, පුජ්‍යලේ පදන දෙයක්, පුජ්‍යලේකට ගෝචර දෙයක් නොවේ. පුජ්‍යලේකට රකින්න දෙයක් පුළුවන් දෙයක් නෙමේ. පුජ්‍යලත්වයේ තුල ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙමේ. කියුනේ නෑ හරි දැනින් අල්ලගන්න කියලා. ඒ තමන් වරදවා ගන්න දේ තමාට දෂ්ට කරන නිසා. ඒසත් ධර්මයේ හරි දැනින් ගත්තාම දෂ්ට කිරීමක් නෑ. ඒ තුලින් හානියක් නෑ. බෙහෙතක් වුණත් එක්කනේ. බෙහෙතක් වුණත් මාත්‍රාවට හරියට වෙලාවට ගන්න ඕන. කෑමෙන් පස්සේ ගියොත් පස්සේ ගන්න ඕන, ඉස්සෙල්ලා ගියොත් ඉස්සෙල්ලා ගන්න ඕන. මොකක් හරි හේතුවක් තියෙනවා. ඉස්සෙල්ලා ගන්න කියන්නේ හේතුවක් තියෙනවා. ඒ ඉස්සෙල්ලා ගන්න කියන එක පස්සේ ගත්තාම අර ක්‍රියාවලිය සිද්ධ වෙනවද නැද්ද? වෛද්‍යවරු තියෙනනේ. ඒක වෙන්නේ නැහැ නේ. ඒ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි ක්‍රමය. ඊළඟට මේ බේත අරගෙන පැය භාගකින් මේ බේත ගන්න කියලා කියනවා. ඒක තමයි ඒ ක්‍රමය පිළිවෙත. එතකොට අරකේ ක්‍රියාවලිය සිද්ධ වෙලා මේකට ඒකට සපෝට් කරනවා. ඒක නිසා තමයි ඒක එහෙම ගන්න කියන්නේ. දහමත් ඒකයි. කොයිකක් පෙත්තනේ කෑමෙන් පස්සෙත් ඕනේ, ඉස්සරහත් ඕනේ, පෙති සෙට් එක තියෙනවා. ගත්තා දැම්ම පොට්ටෙනිය ගහුවා. එහෙම හරියන්නේ නැහැ. ඒ මාත්‍රා දෙන්නොත් ඒ මාත්‍රා මේකයි. ඉතින් මාත්‍රාව වරද්දන දොස්තරවරු ඉන්නවා. ඒක වෙනම කතාවක්. එතෙන්දී අපි මාත්‍රාව අපි දැනගන්න ඔය දොස්තරට මාත්‍රා වරදින්නේ තියෙන්න බෑනේ. මාත්‍රාවේ තියෙන කලබල නිසා වරදින්න පුළුවන්. ඒකෝර අපිත් ඒක තේරුම් අරගෙන හරි මාත්‍රාව තුළ ක්‍රියා කරන්න මේ දහම අසද්දි වැඩෙන ඒ ලෝකෝත්තර ශක්තිය. ඒ දහමට අනුකූලව තමන්ගේ ඥානයේ යොදද්දී ඇතිකර ඇති වෙන ඒ ලෝකෝත්තර ඥානය. ඒ දහමට අනුකූලව ධර්මයේ මෙනෙහි කරද්දී ඇති වෙන ලෝකෝත්තර ඥානය. ඊට අනුගත වීමේදී ඇතිවන ලෝකෝත්තර ඥානය වෙන කිසිම ආකාරයකින් ඇතිවන්නේ නැත. ඒ දහම ඒ විදිය ඒ ආකාරයටම ප්‍රගුණ කරනවා. නිවන දකින්න බෑ. නිවන් දකින කෙනෙක් නැහැ. කෙනෙකුට නිවන් දකින්නේ නැහැ. කෙනෙක් නිවන් දක්වන්නේ නැහැ. ඔය ගොඩක් අය කිව්වම මේ එන්න අපි මෙදා ශිෂ්‍යයදී රහත් කරවනවා කිව්වම මිනිහාගේ හිතේ මං කේනා පුජ්‍යලයා හැටියට ඉපදියා බලන් ඉඳලා කාමරේ කනේ බුදුන් ගහන් ඉඳලා ඇස් දෙක පියන් ඉඳලා මම පොරක් වෙලා එනවා 2020 රහත් වෙලා. එහෙම එනවා සමහර විදේශිකයෝ ලංකාවට එනවා. මම ප්ලේන් එකේ එන්නේ ලංකාවට යන්නේ එන්නේ උඩින් කියලා එන්නේ. කියන්නේ හසින් යනවා කියලා තියෙනවා. මොකද පොතේ තියෙනවනේ මේ භාවනාව හත් දවසක් කළාම රහත් වෙනවා. ඊට පස්සේ හසින් යන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් හසින් යන්න පුළුවන් කියලා එන කට්ටිය ආයි ප්ලේන් එකේම තමයි යන්නේ. සමහර අය හිතනවා මම අනාගාමී වෙලයි කියලා. එහෙම හිතන අය ඉන්නවනම් මම අනාගාමී නෙමෙයි මම අනාගතිමි කියලා කිව්වනම් හරි. නේ මම රහත්. ඈ
මම
අනාගතේ. ඔව් ගත්තෙමි. ඉතින් එහෙම කිව්වා නම් හරි. එතකොට මම රහන්. මම සංගදාගාන මම සෝවාන් කියලා එහෙම කියන්න පුළුවන්. මම පුතජන කියලා නම් කියන්න පුළුවන්. පුතජන තුල මම ඉන්නවා. හැබැයි මම අරහත් කියනවත්, මම අනාගාමී කියනවත්, මම සකදාගාමී කියනවත්, මම සුවාන් කියනවත් දැන්. ඒ පළවෙනි සාධකයේ වන මම නැති නිසා ඒ අතර කිසි තැනක. මේ කතන්දරයක් නෙමෙයි. මේක විමසුවාම ඔබට මතුවෙන්නේ ධර්මය. ධර්මය කියන එක එකතු කරන්නේ ඔබේ සිතේ තියෙන අවිද්‍යාව නැගති මලකඩ බුරුල් වෙන. මලකඩ නිකයවන්නේ නැහැ. මලකඩ මේ වෙන්න අපි ඔය දාන ලාම්බු තෙල් හරි මොනවා හරි ටිනර් හරි මොනවා හරි දෙයක් දානවා. ඒක තමයි ඒක උපකාරක ද්‍රව්‍ය. ඊට පස්සේ තමයි බුරුල් වෙන්නේ. ඊට පස්සේ තමයි සුරල ඉවත් කරන්නේ. ඒ වගේ ධර්මයේ කියන්නේ ඔබේ හිතේ තියෙන අවිද්‍යාව නැමැති මලකඩ බුරුල් වෙන්න, දුරු වෙන්න දමන දහම්දිය තම ශක්තිය. ඒක අනිවාර්යෙන් එකතු කරන්න ඕනේ. එකතු කරේ නැත්නම් අවිද්‍යාව තුළම යා මොකද කරන්නේ? අවිද්‍යාව යෝම තියදී යා ඔන්න හිත දිහා බලන් ඉන්නවා. එහෙම නැත්නම් ආස්වාස පාස්වාස කරනවා. එහෙම නැත්නම් කුණ කොටක් තරම් කර කර ඉන්න වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පංච උපාදානස්කන්ධයේ විස්තර භාවය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් මේක කිව්වයි කියලා තව දැනක කියන්න එපා. අමුදුරු කියන එකම තමයි ඇත්ත කිව්වේ කියන්නේ. එහෙම කියන්න එපා. එහෙම එක වචනයක් එහෙම කිව්වයි කියලා ඒක එහෙම කිය වෙන්නේ නැහැ. මේ බණම වෙන්නේ නැහැ. කැකියන්ති මේක තහගෙන තව කෙනෙකුට කියන්න පුළුවන්. මේක වෙයි කියලා මේක නෙමෙයි. අවබෝධයෙන් තොරව කියන කෙනා මේක හොයන්න පුළුවන්. හොඳටම නොතේරෙන බොරුවක් හරි මේ කියනකොට ඉස්සල්ලම එයාගේ ඇති වෙන දෙයක් තමයි වචන කියන්න කලින් කියලා පොඩි උගුර කට පෑදීමක් වෙනවම තමයි. ඒ කියන්නේ බොරුවක් කියවෙන විට ස්වરૂපය මේක තමයි. වෙනනේ මෛත්‍රී බාල මහත්තය අර බයික් වල 50000ක් අපි මම ජනාධිපති වෙච්ච ගමන් ওই 50000 ගන්නෙ නෑ කියලා කියන කොරොන්දු දෙනකොට එයා කොහොමද උගුර කාලා කියන්නේ? මන්දර බලන්න මම ওই 50000 කපා හරිනවා කිව්වා. කිව්වා කිව්වම කපා හරින්නේ නෑ. ඒක තමයි බොරුවක් කියනකොට ස්වરૂපය මේක තමයි. උගුරකට අනිවාර්යෙන් එකට ලොක් එකක් එනවා. ඒතකොට බණ වුණත් එහෙම. තොම්පජ අතාරිනකොට හැමදිස්සෙම එයා ලෙඩට ගැස්ස පුත් වෙනවා. බුරු වෙයිල ගැස්ස කියන අර අරක බොරු කැස්ස වෙනවා අහු වෙනවා. බොරු කියද්දි කියන කැස්ස අහු වෙනවා නේද? සාමාන්‍ය බොඩි ලැන්ග්වේජ් ඉගෙනගෙන තියෙනවා. ඕවා පොඩ්ඩක් අහු වෙනවා. වැඩක් කියන්නේ. ඒ තමයි ස්වરૂපය. එනිසා පොඩ්ඩක් ඒවෙන් හරියට සැලකිලිමත් වෙන්න. මොකතේ මේ දහම ගොඩනගන්නේ තේරුම් ගන්න කියලා. විශිෂ්ට කැටයක විදර්ශනා කරන්න. සාමාන්‍ය කෙනෙක් කැටයට නම් විශිෂ්ටයෙක් කැටයට. එයාට සිතුවිලි ඕනේ නැහැ. දැක්ක ඇති පරාසයක් සාගෙන යනවා. දැන් අනන්ත විශ්වයේ හබල් දුරීක්ෂය යන්නේ මොනවා හරි දැකලා දෙයක් නේ. දැකලා යනවා දරුවක් දැකලා ඒ දරුවා කරා යනවා. නමුත් ඇත්තෙන්ම දැකේ නැති දේවල් පියවි ඇසට හෝ දුරේක්ෂයට හසු වෙන්නේ නැති දේවල් මේ ගැලැක්සිස් වගේ ඒ ගැලැක්සි වගේ දේවල් හම් වෙලා තියෙනවා. ඒකට ඒව හඹා ගියේ ඒ ඇත්තෝ පෙරවි උපවිඥානයක් අරගෙන. උපවිඥානයක් අරගෙන නෙමෙයි. ඔහේ ගියා නැවුම් දෙයක් හම්බුණා. මේ කියන එක තේරෙනවා. ආන්න ඒ වගේ ධර්මයේ පරිශ්‍රණය කරා. පෙර සංඥාවක් ඇතුව පෙර දර්ශනයක් ඇතුව නෙමෙයි. යා පෙර පෙර ඥානයකින් තොරව ධර්මයේ සොයාගෙන යනවා. හැම විටම බලන්න ඔබ මේ මොහොතේ ඉන්නේ කුමක් සමග සම්බන්ධ වෙලාද? මේ විමුක්ති දර්ශනය විමුක්ති ඥානය අවබෝධ කරගත්ත කෙනෙකුට පුළුවන් කිසිවක් සමග සම්බන්ධ නොවී සිටීමේ හැකියාවක්. වැස්සක් වහින් ඒකත් එක්ක සම්බන්ධයක් නැහැ. හිතට යමක් මතක් වෙනවා ඒකත් එක්ක සම්බන්ධයකුත් නැහැ. අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් ඇසේ පෙනේ දකි සිතේ ඒ කිසිවක් සමග සම්බන්ධයක් නැහැ. පංච උපාදානස්කන්ධේ නැති කෙනෙක් නෙමේ පංච උපාදානස්කන්ධේ මම මගේ ආත්මය කොට නොගන්නා වූ කෙනෙක්. ඔබ බොහොම ලස්සනට මෙහෙම බලකදී මීමුරේ ධම්මවාසනායක හාමුදුරුවෝ බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේලා උත්තමයෝ. ආම් පැහැදිලි වෙයි පාලි භාෂේ නේදී. ඈ පංච උපාදානස්කන්ධේ නැති කෙනෙක් නෙමෙයි පංච උපාදානස්කන්ධේ තියෙනවා. පංච උපාදානස්කන්ධය කියන ගණේට වැටෙන්නේ නැහැ උපාදාන ස්වરૂපය නැති වුණාට පස්සේ. නමුත් ඒ පංචවිධ ශක්තියන් කියලා ඊළඟට කියන්න පුළුවන් ඒ ස්වરૂප ලක්ෂණයක් තියෙනවා. නමුත් මම මගේ ආත්මය ආත්මයමයි මම ආත්මයයි රූපයමමයි වේදනාවමමයි සංඥා සංකාර විඥානමමයි කියලා ගන්නෑ. ඒ ආත්මය කියලා ගන්නෑ. ඒ ආත්මය තුල මම ඉන්නවයි කියලා ගන්නෑ. එන්නේ නැහැ ගන්නෙත් නැහැ නෙමෙයි එන්නේ නැහැ. ගත්තෝ තමයි පස්සේ. ගත්තේ නැත්තම් ගත්තේ නැති කිසි දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි. සේල් එකේ තියෙන වාහන කිසිවක් ඔබට පීඩා නොකරයි. ගත්ත වාහන ඔබට පීඩා කරයි. සේල් එකේ තියෙන ඉඩම් කිසිවක් ඔබට පීඩා නොකරයි. ගත්ත ඉඩම් ඔබට පීඩා කරයි. ඒ පුතඥයන තමයි ඒක ගන්නෙ පුතඥයනේ. එතකොට ඒක පීඩා තියෙනවා. පුතඥන භාවයේ ඉක්ම වූ කෙනෙකුට කොච්චර දේවල් තිබුණත් නැතත් එයක් නැති එක ගන්නෙත් නැහැ තියෙන එක ගන්නෙත් නැහැ. තේරුණාද? නැති එක ගන්නෙත් නැහැ තියෙන එක ගන්නෙත් නැහැ. සම්මුතිය සම්මුතිය පරමාර්ථය 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 තුල එයා තියෙන එක අරගෙනත් නැහැ නැති එක අරගෙනත් නැහැ. ඒ ලොකු ප්‍රශ්නේ නැති එක හා තියෙන එකනේ. ජීවිතේ ලොකුම ප්‍රශ්නේ නැති එක හා තියෙන එක. නැති එක ගැන දුක් වෙනවා. තියෙන එක ගැන ඒ දුක් වෙනවා. තියෙන එක ගැනත් වදයන් දෙමේ දෙලිදීන්නේ. දැන් සමහර අය රස්සාවක් නැති එක ගැන දුක් වෙනවා. කසාද තිබුණාම ඒකත් ඒක දුක් නෙමෙයි දෙන්නේ. ඒකෙත් දුක් නෙමෙයි. සමහර අය කසාදයක් නැතුව දුක් වෙනවා. කසාදයක් බැඳගත්තහම ඒ දුක් තමයි දෙන්නේ. වැඳගත්තා ඒ තමයි දන්නේ. ඊට පස්සේ වැඳගත්ත නිසා දැන් බෙරේ ගහනවා හඳුරෝ නිවි ගියේ ඉන්නවා. ඒ සම්මුතියෙන් ගත්තාම නේද? හැබැයි ධර්මයේ අවබෝධ කරගත්තට පස්සේ නැති එක දුකකුත් නෙමෙයි තියෙන එක දුකකුත් කරගන්නත් එයාට වාසය කරන්න පුළුවන්. අන්න ඒකයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව මේ තියෙන එක දුකයි කියලා ඉවරලා හා විවාහයකුත් නැතුව දරුවොත් නැතුව මෙහෙම මෙහෙම ඉන්නවා කියන්නේ ඒ තරම් අඳ බාල අදහස. එයාට තියෙන එක දුකක් කරගන්නත් නැතුව ඉන්න පුළුවන්. නැති එක දුකක් කරගන්නත් නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි ධර්ම කියන්නේ. කෙනෙක් කියන පුළුවන් ඔය යාන වාහන දුකක් ව්‍යාපාර දුකක් ඔබ තියෙනකොට දුක් වැඩි ප්‍රශ්න වැඩි. ඒ අඟ බාල අදහස් මන්ද දැක්ක අදහස් ඒ වහරේ යන්නේ අතථවාදී නෑ. තියෙනක දුකකුත් නෙමේ නැතේක දුකකුත් නෙමේ. තේරෙන තැනින් තේරුම් ගන්නවට වැඩි එහාට යන්න. මොකද තේරෙන විදියට හොයනවා කියන්නේ වේදනාව ඔස්සේ හොයනවායි කියන එක. වේදනාව අභිභව ඔබ සොයන ධම. ඊට පස්සේ ඔබ වේදනාවේ වහලෙක් වෙන්න, ක්‍රියාවේ වහලෙක් වෙන්න, පුජ්‍යලක්ෂය තුර හිරෙන්න, පුජ්‍යලයක් වැඩෙන්න, පුජ්‍යලයක් නිවන් දකින්න, පුජ්‍යලයක් වර්ධනය කරන්න, පුජ්‍යලයක් ආරක්ෂා කරන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි ඔහු විශිෂ්ටේ. මනස පාලනය කරන්න බෑ, ලෝකේ පාලනය කරන්න බෑ, ඉන්ද්‍රියන් පාලනය කරන්න බෑ. හැබැයි අත්හරින්න පුළුවන්. අතහැරීම තමයි බුදුදහමේ තියෙන සංවරය, බුදුදහමේ තියෙන පාලනය. අතහැරිය කියන්නේ සම්බන්ධතා නැහැ. සම්බන්ධතා නැහැ කියන්නේ ක්‍රියා නැහැ, විභජනය නැහැ, කෙනෙක් නෑ, පුජ්‍යලෙක් නෑ, බලන්නෙක් නෑ, බලවන්නෙක් නෑ, සත් දැනගන්නෙක් නෑ, විඳින්නෙක් නෑ. මොකද්ද යාට දැනෙන්නේ? රූප නැති බව, වේදනා නැති බව, සංඥා නැති බව, සංකාර නැති බව, විඥාන නැති බව. ඒවා මම හෝ මගේ ආත්මය කොටන ගන්නා වූ ස්වභාව. ඒ තුල මම ඉන්නවායි කියන ඇල්ම බැල්ම බැඳීම නැති බව. අවේදීත වින්දනය. යා විශිෂ්ඨ ඥානයෙන් දකිනවා. මේ තුලින් මේ ගොඩනගෙන ගුණාංග පැත්තකට වෙලා නිකන් හිත දිහා බලාගෙන හිටියයි කියලා ගොඩනගින්නේ. ඒ දර්ශන ඥානයෙන් ගොඩනගින්න ඕන කුසලය, ධම් කුසලය, ලෝකෝත්තර කුසලය. ඒ දර්ශන ඥානයෙන් මේ විදියට පහළ වෙන්න ඕන. ඒ සමබරතාවයෙන් මේක පහළ වෙන්න ඕන. එහෙම නැතුව පුජ්‍යලයා ක්‍රියාවලියට හිර කළා කියලා මේක දකින්න බෑ. අනිත් සියලුම භාවනාවල් මම භාවනා. මේක මම භාවනා නෙමේ, මමත්වයෙන් තොරව භාවනා. ඔබ දහම කියන්නේ මඤ්ඤමානෝ භික්ඛූ බද්දෝ මාරස්ස. මමත්වේ න්‍යායින් ගියොත් ඔබ මාරයට බැඳෙන්නේ. එතකොට මම භාවනා කළොත් මාරයත් එක්කම තමයි මේ භාවනාව වැඩෙන්නේ. අමඤ්ඤමානෝ මුත්තු, මමත්වයෙන් තොරව කල්පනා කරනවා. මාරයෙන් නිදහස් වෙනවා. අමඤ්ඤමා මමත්වයෙන් තොරව යන ගමන. ඒකට ක්‍රියාවක්, ක්‍රියාවක් දෙන්න බෑ. ක්‍රියාව මාර්යාගේ. එහෙනම් අපි පරම ක්‍රියා ටික, පරම ක්‍රියා ටිකත් මාර්යාගේ. ගෙදර වැඩ ටික, ඒකත් මාර්යාගේ. පරම සිතුවිලි ටික, ඒකත් මාර්යාගේ. හැම දෙයක්ම මාර්යාගේ. මේ නයි කියන දෙයියන්ගේ කියලානේ. අපිට කියන දෙන්නේ මාර්යාගේ කියලා. ඒගොල්ලෝ දෙයියෝ කියන්නේ මායයටම තමයි. අපි මායя කියන්නේ දෙයියන්ටම තමයි. දෙයියෝ මායя එකයි. දෙයියන්ටත් එකක් කනන්න ආසයක් නැහැ, මායයටත් එකක් කනන්න ආසයක් බඩක් නැහැ. ඉතින් මරුවා කෙනෙක් තුලට ආරූඪ වුණාම එයාගේ ඇස කනන ආසය ඔස්සේ මරුව ප්‍රයත්නක වෙනවා. දෙයියෝ ප්‍රයත්නක වෙනවා. ඉතුරු නැතුව බෙදා ගන්න බැරි කම නේද? ගාන කොහෙන් බෙදුවත් ඉතුරු වෙනවා. ඔහොම බෙදලා බෙදලා යම් කිසි දවසක කෙනෙක් විශිෂ්ට ඥාණයෙන් බෙදනවා කොහොමද? ඉතුරු වෙන්නේ නැතුව බෙදනවා. දැන් අමලසත්ල ඉඩම් බෙදනවා නේද දරුවන්ට? බෙදලා දෙනවා නේද? ඉතුරු නැතුව බෙදුවද? නෑ, ඉතුරු නැතුව බෙදුවේ නෑ. ඉතුරු තියෙනවා හැමදාම. ඉතුරු නැතුව බෙදුවොත් මොකද වෙන්නේ? ඉතුරු නැතුව බෙදුවොත් ඉතින් අම්මල දාත්තල මාළු නිවාසය තමයි. එන්නේ. අරේ කියන්නේ යාට හොඳ ගෑල්ල දුන්නේ එයාගෙන් සැලකුම් ගන්න කියනවා. මෙයා කියනවා මෙයාට හොඳ ගෑල්ල දුන්නේ එයාගෙන් සැලකුම් ගන්න කියනවා. වස්සේ වලකට අවදාන එකක්වත් හරියන්නේ නැහැ මට ඉතින් මාළු නිවාසයක් හොයන්න කියයි. ඔව්, මහලු නිවාසය. ඇත්තටම ඔබ ආධ්‍යාත්මිකව මහලු නිවාසයට 60 වයස් පිරුණු හේයි භික්ෂු භාවයට පත් වෙනවා. ඉතුරු නැතුව බෙදෙනවා. ඒ කියන්නේ ඇත්තටම මහලු නිවාසයට යන්නේ අයිතියක් නැති කෙනානේ. ආධ්‍යාත්මික වශයෙන් ගත්තාම ඒක හොඳයි. බාහිරෙන් නම් එහෙම වෙන්න එපා. ආධ්‍යාත්මික වශයෙන් මහලු නිවාසයට ගියා කියලා කියන්නේ යා 60 වයස් පිරුණු ඒහි වික්ෂු භාවයට පත් වෙනවා. එදාම කියන්නේ මහාන මෙහෙ ඒව කියලා කියනකොට එයා ඇට පයස් පිරිච්ච මහ වික්ෂුන් වහන්සේ කෙනෙක් වගේ වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඉතුරු නැතුව බෙදුවා. සාමාන්‍ය පුරුද්දෙනකින් අහුවා මෙයා කියන්නේ ඔයා භාවනා කරනවද කියලා අහුවොත් මොකද කියන්නේ? එයා කියන්නේ මම භාවනා කරන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තටම එයා ජීවිතේ පුරාම දවස පුරාම කරන්නේ මොකද්ද? භාවනා. මොනවද කරන්නේ? ස්ත්‍රියක් ගැන හිත හිතා ඉන්නවා. එතකොට ඒක භාවනාවල කියන්නේ මොකද්ද? ස්ත්‍රී භාවනා. පුරුෂයෙක් ගැන හිත හිතා ඉන්නවා. ඒ භාවනාවල කියන්නේ මොකද්ද? පුරුෂ භාවනා. මාත්‍ය ගැන හිත හිතා ඉන්නවා. ඒක මාත්‍ය භාවනා. දරුවෝ ගැන හිත හිතා ඉන්නවා. දරුවෝ ගැන භාවනා. ධනෙ ගැන හිත හිතා ඉන්නවා. ධන භාවනා. කුණුපයක් ගැන හිත හිතා ඉන්නවා. ඒක ඉතින් කුණුප භාවනා. කෙස් ගැන හිත හිතා ඉන්නවා. ඉතින් කෙස් පිළිවෙල. කසීන ගැන හිත ඉන්නවා. කසීන භාවනා. කුලං ගැන හිත හිතා ඉන්න උනම් භාවනා. ඒක ආනාපාන සති භාවනා. ඉතින් බලනකොට හැමෝම භාවනා කරනවා. පුතඥයෝත් භාවනා කරනවා. සියලු දෙනාම භාවනා කරනවා. අර භාවනාවේ තියෙන විවිධත්වය විතරයි තියෙන්නේ. බුදුහාමුදුරු කියනවා මේ සිත එක එක දේවල් වාහනය කරගෙන ඒ වාහනවල නැගිලා යනවායි කියලා. ඉත්ති වාහනං කත්වා අනයන්ත දිසෝ සංකේන උපරිත්තම තේම කියන්නේ. පුරුෂ වාහනං කත්වා අනයන්ත දිසෝ. එක එක්කෙනා එක එක දේවල් වාහනය කරගෙන යනවා. දැන් බලනකොට හැමෝම භාවනා කරන මම විතරයි භාවනා කරන්නේ නැත්තේ. ඒ නිසා භාවනා නොකරන කෙනෙක් වෙන්න. දැන් ඊට පස්සේ මාව සන්නාදයි මොකද භාවනා නොකරන කෙනෙක් එහෙම වෙන්නේ කියලා. ඔය ඇතු සියලු දෙනාම භාවනා කරනගෙන කරන අය නිසා භාවනා නොකරනගෙන හොඳයි. එයා කියන්නේ භාවනා නොකරනවා කියන්නේ රූපේ භාවිතා කරන්නේ, වේදනා භාවිතා කරන්නේ, සංඥා භාවිතා කරන්නේ, සංඛාර භාවිතා කරන්නේ, විඥාන භාවිතයක් නැහැ. පුතජන හැම කෙනෙක්ම භාවනා කරන කෙනෙක්. පුතජන භාවයේ ඉන්නකන් එයා භාවනා කරනවා. භාවනා කරන එකම තමයි මේ පුතජන කෙනාගේ ස්වභාවය. භාවිත භාවනාව යන වචනේ තේරුම භාවිතාව. කුමක්කෝ භාවිතාව. හැබැයි ආනාපාන සති භාවනාව නෙමෙයි කරන්නේ. මොනවාද? අර කලින් කිව්ව වෙන භාවනාව. ස්ත්‍රී භාවනාව, පුරුෂ භාවනාව කියන්නේ. දැන් මොකක්ද කරන්නේ? භාවනා නොකරන කෙනෙක් කියන්නේ. භාවනා නොකරන්නේ බුදුවරු, ආර්ය ශ්‍රාවකයෝ, මහරහතන් වහන්සේලා පමණයි. අභාවිතා ධම්මා, භාවිතා නොකරන ධම්ම, නිරෝධ ධම්මා, සියල්ලකින් නිදහස් වූ ධර්ම, අවේදීත ධම්මා, වේදනාවෙන් නිදහස් වූ ධර්ම, සංකාරික ධම්ම, සංස්කාරවලින් නිදහස් වූ ධර්ම. නෑ ඊළඟට හදාගන්න. එහෙනම් අපි මේ මුකුත් නොකර ඉන්න ඕනේ, හිතන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් හිතන්නේ නැතුව ඉන්නේ භාවනාවක් නෙවෙයි. එහෙම නැත්නම් හිතුවේ දිහා බලාගෙන යවමින් ඉන්න ඕන. හද දෙන තුනියන් අර මේ පූසමී වල්ලන්නේ ඉන්නවා වගේ ඉන්නවලා. ඉතින් ඒක භාවනාවක්. එන එන යන ඒවා බල 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 ඉන්න ඕන. ඒක භාවනාවක්. දෙවන මොහොත භාවනාව නොවෙන්නේ කර්මයෙන් නිදහස් වූ දවසට, කර්මයෙන් ඉක්ම වූ දවසට, කර්මක්ෂය කළ දවසට ඔබ භාවනාවෙන් තොර වෙනවා. එයා විඥානය තුල නැහැ. නාම රූප තු සලායතන මේ පොඩි තැනින් මේක තේරුම් ගන්න බැරි නම් ලොකු දේවල් ටිකක් පටලවාගෙන කීයකටවත් තේරුම් ගන්න බෑ. බුදුහාමුදුරු පුළුවන් තරම් උත්සාහ කරේ පොඩි තැනකින් කුංචිම තැනකින් මිනිස්සුන්ට තේරෙන තැනකින් මොකක්වත්ම ධර්මයේ තේරෙන්නේ නැත්තම් වෙලෙන් කුඹුරෙන් වඩුමඩුවෙන් ලී කැලෙන් පෙන පිටෙන් තවන පියවරෙන් හරි ධර්මයේ තේරුම් කරලා දෙන්න විසක් මේ ලොකු කතන්දර ටිකක් කියලා දෙන්නට මේ කතන්දර වෙනම ඉගෙන ගන්න අර පොතක් ගත්තාම ඔහේ කතන්දර කොට ඉගෙන ගන්න බැරි වෙන්නේ නේද? ඔය අභිධර්ම පොතේ ගත්තාම ඒක අභිධර්ම ටික ඉගෙන ගන්න පුළුවන්. චිත්ත විග්‍රහයන් ටික ඉගෙන ගන්න පුළුවන්. මට කියන්න බෑ. මොකද හේතුව? ඔය කියන එක චිත්ත මේ විලාශයක්වත් ලක්ෂණයක්වත් ගෝචර වෙන්නේ නැහැ ධර්මය අවබෝධ වෙන්නේ නැතුව. ඊට මෙහා ඉඳගෙන කියද්දී ඕම තියෙන්නේ වචන ටිකක් විතරක් කියලා. නිකන් වචනනාස්ති කරන දේශනයක් කරලා වැඩක් නැහැ මේ සංවේදීතාවය කියන එක. මේ ලෝකෝත්තර කුසලයේ කියන එක සංනිවේදනය කරන්නේ නැතුව. වචන ගොඩක් නිකන් පාස් කරලා වැඩක් නැහැ. මේ ලෝකෝත්තර කුසලයේ කියන එක සංවිධානය කරන්නේ නැතුව එයා තුළ ගොඩනගන්නේ නැතුව. දැන් කොහේද අපි මනස පිහිටවන්නේ? ආනෙත කොතන? ආනෙත කොතන? ඒ නිහඬ වචනාන්තරයේ කියවුනේ ඒ තැන තමයි. මේ විදිහට මේ දහම් වඩනවා ඇරෙන්න වෙන විදියක වඩන්න බැරිය. ආරම්භ සාහිණාතේ අවබෝධ කරගත්ත ඒ ලෝකෝත්තර ධර්ම මේ විදිහටම කියනවා ඇරෙන්න මේ විදිහටම වඩනවා ඇරෙන්න වෙන වඩන්න ක්‍රමයක් නැහැ. මේ වේදනා ප්‍රතිහාරයක් කරනවා නම් නන්දේ නේ. මේ ගැටි කිසි ප්‍රතිහාරයක් නැහැ. වචන නැහැ. හරි මහත්මයෙක් කිව්වා හොඳයි අවබෝධයට තියෙන මහත්මයෙක් කිව්වා මගේ දේශනා කවක් කිසි රෙකෝඩින් මෙහෙක වදින්නේ නැහැ නේ කියලා කිව්වා. එක හරි හරි වච හරි ප්‍රබල වචනයක් ගැඹුරු වචනයක් මගේ වචන රෙකෝඩින් කරන්න බෑ කිව්වා. මං කියන ධර්මයේ රෙකෝඩින් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් රෙකෝඩින් කරලා අහන්න දුන්නා මේ තියෙන වාර රෙකෝඩින් වෙන්නේ නැහැ කිව්වට ඔය මගේ බර නෑ ඒක මං කියපු එක නෙමෙයි ඔය තියෙන වචනනේ කියලා කියනවා. ඉතින් ඒක තමයි කියන්නේ. ඕක ධර්මයේ ඔය ඔය අර අඟුරු ගොඩ නේ අර ගින්දර ගිහිල්ලා ඉවරයි දැන් ඔය අඟුරු. රෙකෝඩින් එකේ තියෙන අඟුරු කියලා. ඒ නිසා දැන් මේ වචන හැටියට ගත්තොත් ඒක අඟුරු. එක කෙනෙකුට හැකියාව තියෙනවා නම් අර වගේ වචන ඉක්මවා මේක තේරුම් කරගන්න එයාට මේක අඟුරු කරගන්න නැතුව ඇත්තෙම පුළුවන්. ඉතින් මේ ධර්මය අන්තර්ජාලය ඔස්සේ අහලා කුමාරි නිවිච්ච උදවිය ඉන්නෝ ඒ කියන්නේ අපිට පින් දෙනෝ කතා කරනෝ ඒ කියන්නේ සතුට ප්‍රකාශ කරනෝ සතුට කඳුළු හෙලනෝ ඉගෙන සන්තෝෂයි. දැන් ඔයගොල්ලන්ට මොකක් හරි භාවනාවක් කියලා ඕන සංඥාවක් තුල හිර වෙන්නද මම හිර කරලා දෙන්නම් අවශ්‍ය නැහැ. මොකක්ද ඕන සංඥාව මට දෙන්නකෝ හඳුරු කසීන සංඥාවක් දෙන්නම්. මොකක්ද ඕන ආලෝක සංඥාව හරි දෙන්න ඔන්න ආලෝකය හදාගන්න ආලෝක කසීනයක් හදාගන්න. ඒක පුළුවන් සාමාන්‍යයෙන් බකට් එකක් වගේ ඇතුළක පිටිපන්දම පත්තු කරලා පිටියට ගැලුනහම මේ ආලෝක රවුමක් හැදෙනවා. මේ ඒක දිහා බලාගෙන මොකද කරන්නේ ආලෝක සංඥාව දෙන්න. ආලෝකෝ ආලෝකෝ කියලා රවුම වදන පස්සේ ඇස් දෙක පියාගෙන ආලෝකේ කාවහම ප්‍රතිගාන මිත්තාවම ඔබ දිගටම උග්‍රහණ මිත්තාවම ඒක ග්‍රහණය කරගෙන වදන එකයි තියෙන්නේ. දැන් මාත් ඔය කාලේ ආලෝක රසිනියක් හදාගෙන බැලුව මොකක්වත් නැහැ. ටොයිලට් එකේ තිබුණ පණිට්ටුව ගෙනහව පණිට්ටු ගැව්වා ඊට බන්දවා ගාල විච්චේද බැලුවා දැන් ආලෝක රසිනිය වැඩන. ඉතින් මට අමතක වෙන්නේ නැහැ මොකද හේතුව මම ආලෝක රසිනිය හදාගත්තේ ටොයිලට් එකේ පණිට්ටු වෙන්න නිසා. හැම එකම අධ්‍යයනය කළා නිසා ඒක ස්ථිරව කියන්න පුළුවන්. වදන සනීපේ පස්සේ යන්න එපා. සමහර අය යනවා භාවනා පස්සේ. ඒ භාවනාව කරද්දී මාර සනීපයි. කොහොමත් මේ විදර්ශනා ශක්තියන් වලට වඩා වින්දනාත්මක සනීපේ තියෙන මේ ධ්‍යාන භාවනාවන් වල හරියට දුම උතුරා යන සතුටක් තියෙන්නේ. හැබැයි විඳවන්න ගත්ත දවසටත් ඒකේ විදියටම දැනෙන පටන් සතුටෙන් සතියක් ඉඳීවි ආයෙ දුකෙන් විඳවන්න පටන් ගත්ත ගමන් දිගටම කුඩු පාරයට වගේ විඳවනවා. වේදනාව දරා ගන්න බැරි වෙනවා. ආයි භාවනාවට දුවන ගිහිල්ලා ඉතින් ආයි අර හුලං ගන්නවා වගේ භාවනා කරනවා. කරලා ආයි මතු කර ගන්නවා. ආයි මතු කරගෙන ආයි ටිකක් සන්තෝෂයෙන් ඉන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ අර මනුස්සයා සම්පූර්ණ ජීවිතේ අක්‍රීය මනුස්සයෙක් වෙනවා. ඒ හේතුව අර කුඩු කාරය වගේ අර භාවනා තුළම එයා ප්‍රකට වෙන්න ඕන අනිත් දේවල් එකක් එකයි. ඊට පස්සේ ඒගොල්ලෝ දෙන උපදෙස් තමයි ව්‍යාපාර අතහරින්න, රස්සාව අතහරින්න, කණේ ඇබ ගහගන්න, දොරවල් වහගන්න, සෙල්ෆෝන් ඕෆ් කරගන්න, කතා කරන්න බා, කවුරුත් රූප බලන්න බා මුකුත්. මම නම් කියනවා අම්මනේ ඊට වඩා හොඳන්නේ අම්ම බෙල්ලම රිගල දැම්ම නම් කියලා. ඒක දැරේ ඒක මොකක් කරන්නේ නැහැ නේ කියන්නේ. මනසේකට ජීවත් වෙන්න ඕන නිසා මේ නැව් හදන්නේ හාමුදුරනේ මේ 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 දැන් කවුරු හරි කියනවා මේකයි මට ප්‍රශ්න ගොඩක් තියෙනවා මගේ නැව කුණාටු වලට අහුවෙනවා සුලි වලට අහුවෙනවා හරි ප්‍රශ්නයක් කවුරු හරි උපදේශයක් දෙනවා ඔයා එහෙනම් වරායෙම ඔබ පාක් කරලා දෙන්න කියලා මං අහන්නේ ඔබ ඒක පිළිගන්නවද එයාට කියන්නේ අයිති මම නැවක් හදලා දෙන්නේ පාක් කරලා දෙන්න නෙමෙයි ඒක බඩුවා දෙන්නේ යන්න එහෙට මෙහෙට දුවන්න දෙන්නේ එහෙම කියනවා ඒ නිසා මේ අර දේවල් වලින් ඈත් වෙනවා ඇති කරගන්න සංවරේ වැඩක් නැහැ ඒ කියන්නේ නැව දුවන්නේ නැව මරායේ නැඟුරන් දාලා තියනවා ඉසුලුසුලන් අහුවෙන්නේ නැහැ සුනාමිය අහුවෙන්නේ නැහැ මුකුත් නැහැ රළහුවෙන්නේ නැහැ ලස්සට තියෙනවා ඒ වෙනි සංවරයක් වටින්නේ නැහැ ක්‍රියාත්මක ස්වභාවයේ සංවරය ඕන ක්‍රියාත්මක ස්වභාවයේ ශක්තිභාවය ඕන ක්‍රියාවන්දිදී වඩා සක්‍රිය කරන්න ඕන මේ ඇවිල්ලා කිසි කෙනෙක් දායකයෝ මේ ව්‍යාපාර අසාර්ථක කරගත්තෙත් නැහැ සත්ස්සාව අසාර්ථක කරගත්තෙත් නැහැ පෞද්ගල ජීවිත අසාර්ථක කරගත්තෙත් නැහැ එක්කෙනෙක් හදන්න හිටපු කට්ටිය දෙන්නේ කැදුවා කොහොමද මොකද හේතුව ඒගොල්ලෝ ඒක තේරුම් කරගත්තා දෙන්නේ ඉන්න කට්ටිය හතර දෙනෙක් හදන්න කොටන ඒගොල්ලෝ සාර්ථක වුණා ධනෙ ඊට වඩා දියුණුව ඇති කරගත්තා එනිසා එවැනි සාර්ථක වැඩපිළිවෙලක් මිසක් සාර්ථක වීමට දිනුවට හදාගන්න වැඩපිළිවෙලක් මිසක් අර වගේ මේ ක්‍රියාත්මක බවක් නැහැ. මම හිතනවා ඔබට මේක තේරෙනවා කියලා. ඔබ තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා. ඒ තුලින් අවේදිත සුවයක් නිශ්චල භාවයක් මනසේ සංඥාවෙන් තොරව දකින්නවා කියලා දැනෙනවා කියලා සංඥාව එළඹ ගන්න එපා විඥානය එළඹ ගන්න එපා වේදනාව එළඹ ගන්න එපා සංස්කාරවල නාම රූප වල එළඹ ගන්න එපා එහෙම එළඹ ගත්තොත් ඔබට නිදහස් චින්තනය කියන කාරණේ වෙනවා නිදහස් චින්තකය කියන මොනවද ට්‍රීටින් කරද මොනවද ගන්න තියෙන ඔය මොනවද තියෙන ආගන්තුක රූප වාදාගෙන නමුත් පිරිසු ළඟ නිදහස් චින්තනය නැහැ නිදහස් චින්තනය කියන්නේ යමක් හොයන්නේ ගහක් වාගේ හොයන්න දෙයක් නැති බව තේරුම් අරගෙන ඉවරයි. ඔබ ගෙදර මොනවා හරි වේගෙන් සොයනවා. දිගට හොයනකොට ඔන්න මහත්තයා හරි නෝනා හරි එන්නගේ එක්කෙනෙකුට නැත්තම් තමගේ ගෙදර ඉන්න තව එක්කෙනෙක් කියනවා ඔබ හොයන්නේ මොකද? මම හොයන්නේ කටරඬුව. කටරඬුව අර මම ආපු බාසුන්නහෙට දුන්නනේ ගෙනියන්න කියලා ඒක එච්චර අපිට ඕනේ නැහැ කියලා හිතලා. ඊට පස්සේ අර හොයන කෙනාට මොකද වෙන්නේ? හොයන කෙනා ඒකම හොයන එක නතර කරනවද නැද්ද? නතර කරනවා. අවබෝධය ආව හරි කටලඬුව දැන් ගෙදර නැහැ. ඒක දීලා. මෙන්න මේ ලෝකයේ තුල කොයි විකවත් සැප නැහැ කියලා තේරුම් ගත්තාම ලෝකයේ දුක මතයි පිහිටලා තියෙන්නේ කියලා දැක්ක ගමන් අවබෝධ වෙච්ච ගමන් තමන්ගේ විඥානයේ තියන්න තැනක් හොයන්නේ වඩන්න තැනක් හොයන්නේ රඳව ගන්න තැනක් හොයන්නේ ග්‍රහණය කරන්න තැනක් හොයන්නේ නැහැ. හේතුව කටරඬුව හොයන වැඩන්නේ කටරඬුව නැහැ ගෙදර. සැනසීම කියන එක හොයන්න බෑ. ඒක තමයි තියෙන්නේ. කොහෙවත්වත් ඒක හොයන්න බෑ. එහෙම නම් මොකද කරන්නේ? ස්වභාවයට මුහුණ දෙන්න තියෙනවා. ස්වභාවයට මුහුණ දෙන්න තියෙනකේ එන විදිය බාර ගන්න. එන විදිය බාර ගන්න නෙමෙයි මෙතන කෙනෙක් හදාගෙන ඉන්න එක දුරු කරන්න ඕන. ඒ කෙනෙක් ශක්තිමත් කිරීම නෙමෙයි කරන්නේ කෙනා නැති කිරීම. සමහර අය ඉන්න කෙනා ශක්තිමත් කරගෙන දුකටත් මුහුණ දෙනවා, වේදනාවටත් මුහුණ දෙනවා, ප්‍රශ්නවලටත් මුහුණ දෙනවා. මේ කවුද මේ? කෙනා. මෙතන වෙන්නේ කෙනෙක් හැදියට ඒවට මුහුණ දෙීම නෙමෙයි කෙනෙක් නොමැති වීමෙන් මුහුණ දෙන්නට දෙයක් නැති වීම. මොකට කරන්න ඕන? පංච උපාදාන ස්කන්ධය අතහරින්. කොහොමද අතහරින්නේ? රූපය මමයි, මට රූපයක් ඇතයි, රූපය ආත්මයයි, ආත්මය රූපයයි කියලා ගන්න ස්වභාවයෙන් මිදෙන. කොයි විදියටම පහටම යන්න. පුතජ්ජනයට තියෙන මෙන්න මේ ස්වභාවයන් දෙක. මෙසේ වේවා. හිත පවත්තද්දී යා කැමති හිත මෙන්න මෙසේ පවතිවා කියන එක තැන නැද්ද යා? හිත තියෙන්න ඕන, මගේ හිත සංසුන්ව තියෙන්න ඕන. අන්න මෙසේ තිබේවා. තව ක්‍රමයක් හදාගෙන දිනුම් මෙසේ නොපවතිවා. මේ විදිහට නම් මට ප්‍රායිත. ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය මොකද? ඔක තමයි පුතජ්ජන හිතේ ස්වභාවය. ආර්ය ශ්‍රාවකයාගේ හිතේ මොකද්ද? මෙසේ පවතිවා කියලා එකක් නැහැ. මෙසේ නොවේවා කියලා එකක් නැහැ. එයි. එයා පුජ්‍යල ස්වરૂපේ නිදහස. ඒ කියන්නේ කෝකත් එකයි ඔක්කොම දැනෙනවා කියලා නෙමෙයි. නෑ, එයාට දැනෙන්න දෙයක් නැහැ. දැනෙන්නේ එන්නේ නෑ. එනිසා පුජ්‍යලත්වයේ තුල හිත රෙදි කර ගන්නව නෙමෙයි පුජ්‍යලත්වයේ. හැම තිස්සෙම ඔබ තුලින් පුජ්‍යලත්වයේ පළවා හරින්න, සක්කාය විත්‍ය පළවා හරින්න, ඔබ තුලින්ම ඔබේ මමත්වයේ පළවා හරින්න ඔබ උත්සාහ කරන්න ඕනේ. මමත්වයේ සෑහෙන්න කතා කරනවා. මමත්වයේ රඳවන පැත්තට උදව් කරනවා. හරි, ඒක සාතක බමුණ වගේ තමයි. දවසක් මිනිස්සෙක් ඇවිල්ලා අසනේ දෙකට අර ඉන්හෙල එකක් ගන්න සල්ලි වගේක් ඉල්ලුවාම මට ඉතින් ඒක පාට හිතෙනවා වසර රුපියල් 100ක් දෙන්න ඕන කියලා. හිතුණොත් සාමාන්‍යයෙන් මම ඒ පින්කම කරනවා. පොඩි පොඩි පින්කම් මං කරලා තියෙනවා. ඒක හොඳට මතකෙ තියෙනවා. තාම මතකයි මං ගිහි කාලේ රට කජුක කට්ට ගද්දී ඉපේ. හැබැයි ඒක දුන්නේ අපූර්ව විදිහකට. කියලාද නේ? මතකයිද? මම බස් එකේ නැගලා ඉන්නවා. අහිංසක දුප්පත් මිනිස්සෙක් ගිහිල්ලා රට කජුක කට්ටයක් ඒ දවස්වල රුපියල් 5යි දැන් 50යි. එයාට සල්ලි වගේ අද්දී ඉවරලා පොඩි සල්ලි වගේ අද්දී ඉවරලා රට කජුක කට්ටයක් ගත්තා. මුලක් ගත්තා. ගත්තාම රට කජු මුදලාලි එහෙම ගණන් කරලා බැලුවා. ගණන් කරලා බැලුවාම මේක 750ක් අඩුයි වගේ හිතෙන විදියට. 750ක් හරි 25ක් හරි අඩුයි. අඩු වෙච්ච නිසා මොකද කරේ? අර සල්ලි ටික ආයෙ දුන්නා. අර මිනිස්සේ අතේ තිබුණු රට කජු කකට් එක අරගෙන මෙහෙම ආයෙ තියාගත්තා. ඉතින් අර සීයා තේරුම් ගත්තට මේ සල්ලි වැඩි කියලා ආයෙ මේක ගණන් කරනවා. ගණන් කර 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 විතර ගිහිල්ලා අර පේමන්ට් එක වාඩි වෙලා ඉඳගෙන ආයෙ හැමතැනම අවුස්සනවා. නෑ 750 නෑ. 750 නෑ. එහෙනම් මම මේක බලාගෙන හිටියා මට හරි නම් ඒක දැන් මේ මිනිස්සුන්ට මේ කන් ලෝබනා කරලා ගන්න හැදුවා අර මිනිස්සුන්ට රට කජු බෙට් එක කන් ලෝබෙදියක් නැහැ මම කරන්නේ මම පස්සේ ගමන ගිහලා රට කජු බෙට් එක කරගෙන අර මිනිස්සුන්ට ගැතේ තියෙනවා ආව ඒ මිනිස්සු මගේ මුණ බැලුවෙත් නැහැ ඒ මිනිස්සු රට කජු බෙට් එක එතන ඉඳගෙන කෑවා බලන්න මේ අවස්ථාව ඒක තමයි වැදගත් සීල් මහරහතන් වහන්සේට ලැබෙන්නේ මහ ලොකු දානයක් දෙන්නද වමනේදී එනිසා දානේ නෙමෙයි ලොකු වෙන්න ඕන මොකද පුණ්‍යවන්ත චේතනාව සමහර වෙලාවට ඉරිසියා කළත් ආනන්ද හැමතුරුන්ට තියෙනවනම් යමක් තියෙන්නේ පින නිසා කෙනෙක්ලගේ පින බිරි වුණොත් එහෙම ඉන්න බෑ මහින්ද රාජපක්ෂට උනන්දු ගෙදර යන සිද්ධ වුණේ පින පිරිහුණා. පින පිරිහුණාම අතේ තියෙන ટોපිය නෙමෙයි එයා දාගන්නේ බිම කටේ තියෙන ટોපිය. නේ? අවුරුදු දෙකකට ඉන්න පුළුවන් එක අතේ තියෙන ટોපිය නෙමෙයි බිම දාගන්නේ එයා කටේ තියෙන ટોපිය බිම දාගත්තේ. ඇයි? පින අහිමි වුණාම බෑ. ඒ නිසා හොඳ චේතනාවක් තියෙනවා. හිතනවාද මේ ධර්මය මේ పంచාකාරී අදහසකින් කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් කියලා. නෑ. කවදාවත් නෑ. නරක සිතක් තියෙන කෙනෙකුට සක්කාය දිට්ඨිය පොණක තියලා හංගල බෑ. සක්කාය දිට්ඨිය නෑ වගේ පෙනී ඉඳලා නෑ. උදේට මතක තියාගන්න ඕන මෙතන සත්‍යයේ පුජ්‍යලේ නෑ කියලා දැකීම එකක් අවබෝධ කර ගැනීම ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි තමයි. සමහර අය ඉන්නොත් දැකලා එයාට අවබෝධය නැහැ නිකන් දැකලා. ඒක අතේ පුජ්‍යලෙක් නැහැ කියලා. අර ඔක්කොම වේදනාවල් ටික දැනෙනවා. අර ඔක්කොම සංඥාවල් ටික වැඩ කරනවා. එයා හිතනවා මේක අතේ පුජ්‍යලෙක් නැහැ කියලා. එහෙම නෙමෙයි. අතේ පුජ්‍යලෙක් නැති ස්වභාවය තුළින් එයා යත අවබෝධීම කරන්න ගින්න ඕන. සියලු සංස්කාරය අනිත්‍යයි කියන යත අවබෝධයෙන් ඉන්න ඕන. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය. සම්මේ සංඛාර අනිච්ච යදා පඤ්ඤාය පස්සති අතලින් බින්දති දුක්ඛේ සමංගෝ විසුද්ධිය. සියලු සංස්කාරය අනිත්‍යයි ඒක දැකීම. අර දැකීම වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂ වෙනවා. මමෙක් තමාතුල් නැති වෙනවා. මමෙක් කිද්දි වේදනාව කොටක් දරාගෙන ඉන්න එක නෙමෙයි. මේ මම කියනක වේදනාවක් කියන එක මුලින් උපුටා දාන්න ඕන. කොයි වෙලාවක හරි ඒක ඉගිලෙනකන් ධර්මයේ තොইল නටන්න ඕන. වෙන අය නටන්නේ වේදකමේ තියෙන්නේ ඔය කළු කුමාර දෘෂ්ටි යන්න. ඊළඟට මහසෝ දෘෂ්ටිය, වීර්යාකාග දෘෂ්ටිය වුන කියලා තියෙනවා. ඊට පස්සේ රෝගවලට කියන නම් වෙන කවුරු පිටින් නැහැ. සීරියාකා කියන්නේ සීරි. සීරි මාංශ කියන්නේ නේ විරිමාංශ කියලා කියන්නේ ලේ මස් කියන්නේ නේ. ඒක සීරි යකා කියන්නේ. ඕ ලේ 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 වල ලේ අධිපති දෙවියෝ යකා කියලා කියන්නේ ඒකට. ලේ අතිරිසුදු වී. කළු කුමාර දිස්ත්‍රි කියන්නේ මොකක්ද? කළු කුමාර දිස්ත්‍රි පිරිමින්ට හැදෙනවා. කළු කුමාර දිස්ත්‍රි පිරිමින්ට එන්නේ නැහැ. ඒගොල්ලන්ට එන්නේ කළු කුමාර දිස්ත්‍රිය. කළු කුමාර දිස්ත්‍රි. අරගොල්ලන්ට එන්නේ කළු කුමාර දිස්ත්‍රිය, මේගොල්ලන්ට එන්නේ කළු කුමාර. දැන් බුදුහාමුදුරන්ට ආවේ තණ්හාරති රග කාන්තාව. තොන්දෙනෙක් කියන්නේ කාන්තාවන්ට තණ්හාරති රග නෙමෙයි. මේ කාන්තාව දුන්දෙනා නෙමෙයි ඉන්නේ. කවුද ඉන්නේ? කුමාරය දුන්දෙනේ. මොකද ප්‍රතිවිරෝධීනේ. කුමාරය තුන්දෙනෙක් කියන්නේ. කුමාරිවරු වෙන්නේ නැහැ. කුමාරිවරු ආව කොහොමද බලන්නේ? කුමාරීට කුමාරයෝ වෙන්න දෙන්නේ නැහැ නේ. කුමාරවරු වෙන්න ඕන. ඔන්න සල්මන් ඛාන් වගේ නෝ. දාඩිය පීඩන විදි කරන සර්වියට් පේපරේ ඇහිඳ ගන්න පුරසනවා. හවුද? කළු කුමාරිලා. ඒක තමයි සබහාය. මොහොතක් බලන්න ඔබේ මනස මේ දේශනාව තුළ යම් වැඩිමක් සිද්ධ වෙලා තියෙනවද නැද්ද? හැබැයි ඔබට ප්‍රබලව දැනෙන අර ඝනත්වයෙන් අහුවෙන දෙයක් නම් නැති ඇති. ලොකු වේදනාකාරී විදිහට දැනෙන දෙයක් නැති ඇති. එක දෙයක් ඇති. මම මෙතන වාඩි වෙලා ඉඳි තිබුණු මනසේ ඝනත්වය දැන් අඩුයි කියලා. යම් ප්‍රමාණයකින් හරි ඝනත්වයේ අඩුයි. ඔය ඒ සැහැල්ලුවට නේ ඉන්නේ නේ. ඒ සැහැල්ලුවට තමයි එන්නේ. ඒක තමයි වෙන්නේ ඔය. ඝනද මුකුත් අහුවෙන්නේ නැහැ. ලොකුවට බණක් තේරුණා, ලොකු දෙයක්ම ඉගෙන ගත්තා, ලොකු දෙයක් කියලා එහෙම දෙයක් මුකුත් නැහැ. ඝනත්වය අඩු වෙලා. විමර්ශනය කරන කෙනෙකුට නම් පොඩි ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා ඇති. කමක් නැහැ. මොකද මොලේ පොඩ්ඩක් ක්‍රියාත්මක වෙනවනේ. මොලේ ක්‍රියාත්මක වීමෙන් අනිවාර්යයෙන්ම ඔළුවේ යම් සිදුමක් එන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඒකට බෙහෙත් බොන්න ඕනත් නැහැ. ප්‍රෙෂර් එකට එනවා නම් බෙහෙත් බොන්න. විඝර්ෂණය නිසා ඇති වෙනවා නම් ඒක බොන්න ඕනේ නැහැ. සෙම නිසා එනවා නම් බෙහෙත් බොන්න. විමර්ශනය නිසා එනවා නම් ඒක බොන්න. බෙහෙත් බොන්න ඕන දෙයක් නැහැ. ඇවිදින්නාට දෙපා වෙහෙසෙනවා. විදර්ශනා කරන්නාට ඔළුවේ යම් වෙනසක් ඇති වෙනවා. ඊළඟට සායනාන්ත මොකුත් අපිට ක්‍රියාවක් දුන්නේ නැහනේ. කිව්වහම මේගොල්ලෝ එකතන මේ ගොම තැම්බ වගේ ඉන්නවා. ඔබේ ක්‍රියාව ක්‍රියාවෙන් තොරවීමේ අභියෝගයේ ජය ගන්න එක. තේරුණා නේද මේ මොලේ කන පිට හරවන්න හදන්නේ කියලා? කන පිට හරවන්න මේ අනුසෝතගාමී ප්‍රතිපදාව සහ පටිසෝතගාමී ප්‍රතිපදාව. රෝධය ප්‍රතිරෝධය. මේක ලෝකෝත්තරව සිද්ධ වෙන්නේ. මනස තුලම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. කාටද තේරුම් ගන්න පුළුවන් තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ, මං එහෙමයි ගඟ තරණය කළේ කියන්නේ. ඔය ඇති නිවන් දකින්න වෙන මොකක්වත් ඕනේ නැහැ. ඕක ධර්ම සූත්‍රයෙන් ඕක ගන්නවා. තරණය කළේ නැහැ. ඉතින් ඔබ වහන්සේ එකම ටික අපි දන්න ටික කියන්නේ දන්න ටික කියන්නේ මේක තේරුම් ගත්තේ නැති නිසා තමයි. අලුත් එකක් කිව්වොත් මෙච්චරවත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? වචන ගොඩාක් දන්නු කුස්මිනිහි. චර ගොඩාක් දන්න හුස්මිනේ. හරියට ඒ අදාළ තැනටම තමන්ගේ ධර්මඥානය යොමු වෙනවත් එක්කම තමයි සක්කාය විද්‍යාවෙ මෙතන ඉන්න බැරුව යන්නේ. ඔබ එකක් අතහැරලා එකක් අල්ලනකොට හැම තිස්සෙම ඒ අල්ලගත්ත එකෙන් එයා ලේබීලා ඉන්නවා. අල්ලගත්ත එකෙන් ලේබීලා එයා ඉන්නවා. ඒක ආහාරය කරගෙන ඉන්නවා. පංච උපාදානස්කන්ධයට මමත්වයට ජීවත් වෙන්න බෑ මේ පංච උපාදානස්කන්ධයෙන් තොරව. ඒ නිසා මමත්වයට ජීවත් වෙන්න උවමනා නම් එයා කොහේ හරි එල්ලෙන්නම ඕන, එළඹ ගන්නම ඕන. ඒ නිසා කොහේ හරි එල්ලෙන්න බතමකින් අතර වේ. ඒක තමයි ධර්මයේ එළඹ ගැනීම කියලා කියන්නේ. කොහේ හරි එල්ලෙන්න බලනකින් අතර වේ. නැහැ අපිට කාලයක් තිස්සේම සූත්‍ර අභිධර්මෙහි මේ තේරෙන විදියට හොඳට කියලා දෙනවානේ. කවුරුත් නිවන් දැක්කද? දැක්කේ නැහැ. ඒ තේරෙන විදියට තමයි ඔක්කොම කියලා දුන්නේ. තේරෙන විදියට කියලා දුන්නාම නිවන් දැකින්නේ නැහැ. මොකද තේරුම් ගන්නේ පංච උපාදානස්කන්ධින් නිසා. තේරෙනවානේ. දැන් මම මේ තේරෙනවයි කියන විදියට වඩා එහා දෙයක් පාවිච්චි කරන්නේ. ඒක හරියට අනුගමනය කරාම දර්ශනය වඩ아가න ගියාම මේ එක දේශනකින් කවුරු හරි කෙනෙක් කුමක් හරි විශිෂ්ට දෙයක් ගන්න. සමහරලාට මෙතන නැති වෙන්න පුළුවන් ඒ කියලා. ලෝක බෝල එහා පැත්තේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා හරි මේ වචනේ යමක් අරගෙන දෙනවා. කාලයක් ගියාම තමයි ඇවිල්ලා කියන්නේ සාහිඳහස්සේගේ අර අහවල් වචනේ මම තමයි සම්පූර්ණ මගේ ජීවිතේ වෙනස් කරවන චේන්ජින් පොයින්ට් එක බවට පත් වුනේ කියලා. වෙනස් කරගත්තේ මම මේ වචනේ. ඔබ හැමදාම කැමතිද මෝඩේ කැටියට ජීවත් වෙන්න? ඔබ හැමදාම කැමතිද ගොම් කඳින ගොම් බඳින කණුවක් වගේ ජීවත් වෙන්න? ඔය ඔක්කොම දෘෂ්ටි ජාලේ බඳින්නේ ඔබේ අර ගොම් බඳින කණුවේ. සමහර අයට විතරක් අපි කිව්වට එයා නම් හරි බොම්බඳින කණුවක් කියලා හැම කෙනාම බොම්බඳින කණුවක් තමයි. ඒ බොම්බඳින කණුවේ තමයි ආගන්තුකයෝ ආගම බඳින්නේ, දේශපාලකයා දේශපාලනය බඳින්නේ, දෘෂ්ටිකාරයෝ දෘෂ්ටි බඳින්නේ, චින්තනකාරයෝ චින්තන බඳින්නේ, කසාද බඳිනෙත් ඒ ගොම් බඳින කරුවෙන්ම තමයි. නොයිකුත් බන්ධන හදාගන්න ඒ ගොම් බඳින කනුවෙන්ම තමයි. ගොම් බඳින කනුව උගුලන්න. ඊට පස්සේ ගොනු අරන් ආවට බඳින්න කනුවක් නැහැ. බලන්නක අපිට පුළුවන් ද කියලා ආගමක් දාන්න හරි බොරු බණක් කියලා රවට්ටන්න හරි අමුතු දර්ශනයක් පාට් එකක් දාලා නිකන් මුලා කරන්න හරි පුළුවන් නම් එවන්න ඕන කෙනෙක්. ලනු අරන් ඇවිල්ලා අකුලයි යනවා. ඒ හේතු කඩුවක් නැහැ මිනිහලක බඳින්න. බලන්න වාගම් කාර්යවල දෘෂ්ටියක් දාන්න පුළුවන් ද කියලා අපිට. අමුතු ස්වරූපයක නිකන් හැඩ කරලා නිකන් වර්ණවත් කරලා බණක් කියලා බලන් දාන්න පුළුවන් ද කියලා තාවටන මුලා කරනවා. සම්පූර්ණයෙන් සීලබ්බත පරාමාස අවසන්. සම්පූර්ණයෙන් විචිකිච්ඡාව අවසන්. සම්පූර්ණයෙන් සක්කාය දිට්ඨිය අවසන්. සම්පූර්ණයෙන් දස සංයෝජනයන්ගේ බලයන් බිඳගම තියෙනවා. ඇද්දේ ඔබේ අතේ තමයි තීරණය. කනුව තියාගෙන ඉන්නවද කනුව උගුලනවද? කනුව කියන්නේ පංච උපාදානස්කන්ධය. රූපය මුල් කරගෙන වේදනාව මුල් කරගෙන සංඥාව මුල් කරගෙන තමන් සිට ගන්න හැම මොහොතකම කනුව. කනුවක් නැතුවයි ඉන්න ඕන. පුළුවන් තරම් විවෘත කෙනෙක් වෙන්න ඕන. උගත් කෙනෙකුට විදියට බණ අහන්න එපා. තනතුරක කෙනෙක් හැටියට බණ අහන්න එපා. පහත් කෙනෙක් කියලා හිතලා නූගත් කෙනෙක් කියලා හිතලා බණ අහන්නත් එපා. අතිශයින් විවෘතව බණ අහන්න. ජය පරාජය කතාගෙන බණ අහන්න ධර්මය අහන්න එපා. ධර්මය විමර්ශනය කරන්න. දුකෙන් ගැලවෙන්න, පීඩාවෙන් ගැලවෙන්න ඔබ බණ අහන්න. මම හිතන්නේ වචනේ ඔබට ගොඩක් වටිනවා ඇති. දුකෙන් ගැලවෙන්න බණ අහන්න. මොකක්ද දුක? පැහැදිලි කරන්න මේ ලෝකෙ දුක තමයි සැප සෙවීම. මේ ලෝකෙ ප්‍රශ්නේ කියන්නේ පිළිතුරු සෙවීම. සැප කියලා දෙයක් නැති, පිළිතුරු කියලා දෙයක් නැති ලෝකයක කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් එහෙම නෙවෙයි මට කියන්නේ නෙවෙයි කියලා. සැප කියලා දෙයක් නැති, පිළිතුරු කියලා දෙයක් නැති ලෝකයක ප්‍රශ්න නැහැ, දුක් නැහැ කියලා මම කියනවා. සිංහනාද කරනවා. කවුරු හරි ඉන්නවා නැගිටලා එකම නෙවෙයි කියන බලන්න සාදුක දෙන්නල. සැප කියලා දෙයක් නැහැ. තියෙන්නේ. සැප හොයන්න නැති කෙනෙකුට දුක නැහැ. පිළිතුරු හොයන්න නැති කෙනෙකුට ප්‍රශ්න නැහැ. පිළිතුරක් හොයන එකම තමයි ප්‍රශ්නේ. සැප හොයන එකම තමයි දුක. එක්ක කන්න නැත්තම් අමාරුයි. ධර්මයේ හරියට අරුළු පෙත්තක් වගේ. අරුළු පෙත්ත ගියාම මොකද වෙන්නේ? අරුළු පෙත්ත දියන දියුණාට පස්සේ බඩේ තියෙන අනිත් ඒවාටත් බලපාන පෙත්තයි තියෙන ඒවායි දෝසයි ඔක්කොම ගහලා යනවා. ධර්මයේ අරුළු පෙත්තක් වගේ තමයි. ආයේ අරුළු පෙත්ත හිටින්නේ නැහැ. අතර වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ අර වන්නේ කියනවා හඳුරන්නේ ධර්මයක් නෑ නේද? මේ වගේ ගොඩාක් අය කියලා මට මතකයි ඒගොල්ලෝ දැන් ගොඩාක් කාලෙකට ඉස්සරදුත් කියනවා ඒ වගේ කීප දෙනෙක් පිටිය අවුරුදු දැන් 4කට 5කට ඉතුරු කලින් ඒ වගේ අවස්ථා තියෙනවා අවබෝධයට පත් වෙනවා. මොනතරම් මේ ජීවිතය වෙනස් කරගන්නවා. ඒක නිවැරදි විදියට ධර්මයට යොමු වෙද්දී සිටෙද්දී සිදුවෙන ආත්ම පරිවර්තනය. ඒ පරිවර්තනය තමයි අවබෝධය කියන්නේ. දැන ගැනීම නෙමෙයි. නැත්තම් අපි මෙහෙම ඉඳගෙන දැනගෙන දැනගෙන අර මහාචාර්යවරු වහන් කන් දෙනවා වගේ. ඒ මුළු තර්කයට පොතට එයාට හිතෙන විදියට එයාගේ න්‍යායට ගැළපෙන විදියට ඒ ක්‍රමයට තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ විදිහට දැනෙන ධර්මෝපෝදයක් සිද්ධ වෙන්නේ. ඒ සූනිත සූපාක වැනි පොඩි පොඩි අය බව තේරුම් කරගන්න. තමා තුළ තියෙන සක්කාය දිට්ඨිය උගුලන දැන්න, උදුරන දැන්න මේ ධර්මෝපෝදේ කියන්නේ. ඒ සබහායි මේ තොයිලේ. මරුවා සමග වාසය කරනවද, බුදුහාමුදුරු සමග වාසය කරනවද, මරුවා සරණ කරගන්නවද, බුදුහාමුදුරු සරණ කරගන්නවද ඔබ ආතේ තියෙන්නේ? මම නම් විතර මරුවා සරණ කරගෙන හිටියා. පස්සේ මම මරුවා අතහැරලා බුදුහාමුදුරු සරණ කරගත්තා. බුදුහාමුදුරු සමග වාසය කරන්න ජීවත් වෙන්න බුද්ධ භූමියේ ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. බුද්ධ භූමිය කියන්නේ ඉන්ද්‍රියාව විතර නෙමෙයි, අවබෝධය ලබන ඕනම කෙනෙක් ජීවත් වෙන තැන බුද්ධ භූමිය තමයි. අනවබෝධයේ ඉන්නවනම් එයා ඕනම කෙනෙක් පච්ච කෙටුවක් නැත මරුවාසමක වාසය තමයි. එයාට මරුව නගිනවා, මරුව ඇවිස්සෙනවා, මරුව නිදාගන්නවා, අවදි වෙනවා, ඔක්කොම වෙනවා. ඒ නිසා තවදුරටත් මරුවාසමක වාසය නොකරන්න. බුදුරජාණන් වහන්සේ සමගම ආශ්‍රය කරන්න සරණ කරගන්න. හැමදෙනාටම තෙරුවන් සරණයි.